සාමුන් දෙදහස් දාසේ වසරේ හයවෙනි මාසේ පස්වෙනිදා භාවනා වැඩසටහන. අප සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ නිර්වාණ කියන අවස්ථාවට පත් වෙන. තේරෙන වශයෙන් මතක් කළොත් බැඳීම් නොමැති අවස්ථාවට පත් වෙන. සිතින් බැඳීම් නොමැති. යමකට බැඳී නැත්නම් ඒ බැඳී නැති බව හඳුනා ගන්නා වූ ක්‍රමවේදය තමයි ඒ නිසා හට ගන්නා වූ චිත්ත වේදනා පීඩා නැතිකම. යමකට බැඳී ඇත්නම් ඒ බැඳී ඇති බව අපිට දනවන ස්වභාවය තමයි චිත්ත පීඩා වේදනා ඇති බව. බැඳීම් ලියන වැඩපිළිවෙලෙහි අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි පළමුවෙන් අපි බැඳීම් නැති කරන්න ඕන දරුවන් මල්ලන්ට ධනයට වත්ත පෙටියේ ඉඩම කඩමට නොවේ. පළමුවෙන් අපි බැඳීම නැති කරන්නේ ආත්ම දෘෂ්ටි. තමන්ගේ ආත්මයේ කෙරෙහි තියෙන මේ මගේ ලෝකයයි මේ මගේ ආත්මයයි මේ මමයි මේ මගේ කියන ආත්ම සංකල්පයට බැඳීම තමයි මුලින්ම නැති කරන්නේ. මේ මගේ ජීවිතය, මේ මගේ ආත්මය, මේ සිටින්නේ මමයි. ඊළඟට මගක් පිළිබඳව පැහැදිලිතාවයක් නැතුව තරමං වෙන්න කෙනාට මඟ පැහැදිලි වෙලා සැක දුරු වෙනවා. සැක දුරුව දැන් හරි මම පාර දන්නවා, දැන් මං ගමන යනවා. තුන්වෙනි කාරණේ තමයි හැවටීම් අතර, විශ්වාසයන් අතර, ප්‍රාර්ථනා අතර සෙව් දහම දැන් සොයාගෙන තියෙනවා. ඒ නිසා මට නැවත නැවත තැන් තැන් වලට දුවන්න දෙයක්, අහන්න දෙයක්, විචිකිච්ඡාවෙන් බලාගෙන ඉන්න, සැකයෙන් අසාගෙන ඉන්න දෙයක් නැහැ. මට ඥාන දර්ශනයක් තියෙනවා, ඇස පෑදිලා තියෙනවා, මඟ පේනවා. ඒ නිසා අන්ධයන් මෙන් අසා සිටීමට අවශ්‍ය නැහැ. ඇසින් අන්ධ භාවය නොවේ මේ කතා කරන්නේ, ඥානයෙන් නුවණින් අන්ධ භාවය. අපි ළඟ තියෙන මානසික ප්‍රධාන කාරණය තමයි ක්‍රියාව, මානසික ක්‍රියාව. දිවගෙන යෑම, ක්‍රියාවන් වෙනස් කරනව මිස ක්‍රියාවේ සංසිඳීමක් නොදක තවමත් සංසාර දුවනවා. ක්‍රියාවේ සංසිඳීමක් නොදක ක්‍රියාවකට හසු වී දුවනවා. සෑම ක්‍රියාවක්ම අපේ අධ්‍යාත්මය වෙහෙසටපත් කරනවා. සෑම ක්‍රියාවක්ම අපේ අධ්‍යාත්මය වෙහෙසටපත් කරනවා. ක්‍රියා නොකොට සිටීමට පුජ්‍යලයට පුළුවන් කමක් නැහැ. එවැනි ශක්තියක් පුජ්‍යලත්වයේ තුල නැහැ. පුජ්‍යලත්වයේ තුල තිබෙන්නේ ක්‍රියාවකට බැස ගැනීමේ ශක්තිය පමණයි. පුජ්‍යලේක විසින් ක්‍රියා නොකර සිටින තැන ක්‍රියාවක් පවතිනවා. ඒ තමයි ක්‍රියා නොකිරීමේ ක්‍රියාව. ක්‍රියාවේ ක්‍රියා නොකිරීමේ ක්‍රියාව ක්‍රියාව හා සමානවම පීඩාවක් ඇති කරනවා. ක්‍රියා නොකිරීමේ ක්‍රියාව ක්‍රියාව හා සමාන පීඩාවක් ඇති කරනවා. මහන්සියක් ඇති කරනවා. සරල උදාහරණයක් පිළිතුරු දෙන්න. ඒ සරල උදාහරණය ඔස්සේ ඔබේ අතහැරීම කොතනද පවතින ඕන කියන එක තේරුම් ගන්න. ඔබට රථයක් අයිතිව තිබෙනවා. වාහනය, කාර් එක, බයිසිකලය තමන්ට අයිතිව තියෙනවා. ඒ රථය කොළඹ යන විට ඒ මගේ රථය කොළඹ යනවා. නුවර යන විට ඒ මගේ රථේ නුවර යනවා. කතරගම යන විට ඒ මගේ රථේ කතරගම යනවා. මගේ රථේ නුවර ගියා, මගේ රථේ කොළඹ ගියා, කතරගම ගියා. මගේ රථේ උදා. එහි පීඩා සංවේදීතාව ඔබට දැනෙනවා. ඒ ගුණය ඔබට දැනෙනවා. හෙත් ඔබේ රතය විකුණනවා. විකුණනට පස්සේ ඒ රතේ කොළඹ යනවා. ඒ රතේ නුවර යනවා. ඒ රතේ කතරගම යනවා. ඔබ කියනවාද මගේ රතය කොළඹ ගියා, මගේ රතය කතරගම ගියා, මගේ රතේ නුවර ගියා කියලා කියනවා. එහෙම කියන්නේ නැහැ. ඒ විකුණනපු රතයන් වලින් ඒ රතයෙන් අපිට කිසිදු සංවේදනාවක් කලාගෙන ඉන්නේ නැහැ. හේ අපි ඒ රතය අතහැරපු බව අපේ හිතට කියා දෙනවා. අපේ හිත ගැඹුරෙන්ම ඒක අවබෝධ කරගෙන ඉවරයි. මොකද්ද? මේ රතය අපි අතහැරියා. ඒ රතය අපි විකුණා. විකුණපු රතයේ ටයර් ගැන බලන්නෙත් නැහැ. රක්ෂණය ගැන බලන්නෙත් නැහැ. වටිනකම ගැන බලන්නෙත් නැහැ. ඒක සෝදනවද සර්විස් කරනවද බලන්නෙත් නැහැ. ඇයි හේතුව? සම්පූර්ණයෙන්ම අතහැරලා ඒ වගකීම දැන් අප සතුව නැත. නමුත් ඒ රතේ කොළඹ යන්නේ නැද්ද? කොළඹ යනවා. නුවර යන්නේ නැද්ද? නුවර යනවා. කතරගම යන්නේ නැද්ද? කතරගම යනවා. හැබැයි පීඩාවක් Tamanට නැහැ. ඒ වගේම ඔබේ අධ්‍යාත්මය තුළ ඔබව පීඩාවටපත් කරන යම් දෙයක් තියෙද, ඒ දේ ඔබට අඟවන්නේ කුමක්ද? ඒ තුල ඔබ ඇලී ගැලී සිටිනවා කියන එක. මුලින්ම අපිට අවශ්‍ය කරන්නේ පීඩාව අවම කර ගැනීම. ඉන් පසුව තියෙන පීඩාව නැත්තටම නැති කිරීම. ඒ රතේ කියලා කතා කළේ මේ බඹයක් පමණ ශරීරයට. ওই ශරීරයේ බඹයක් පමණ ශරීරය මනස අපි අත්හැරලා නැහැ. විකුණා දමල නැහැ. ඒ නිසා එහි එන පහළ වෙන සියලුම සිතුවිලි පද්ධති සියලුම සංකල්පනා මගේ හැටියට දැඩි වේදනා කොට පීඩා කොට ගන්නවා. එයයි අතහැරෙපු නැති බව අපිට අඟවන සත්‍යය. සැනසිල්ලේ ජීවත් වීමට නොයෙකුත් ඉරියව් අනුගමනය කරනවා මේ මනස. මම මේ විදියට කතා කළොත් හරියයි. මම මේ විදියට හැඩගැහුණොත් හරියයි. මම මේ විදියට කල්පනා කළොත් හරියයි. සේ කල්පනා කරමින් නොයෙකුත් අනේක ආකාරයෙන් ඉරියව් පවතින පවතින උත්සාහ කරනවා. මනසින් මනස ගැන කොතරම් සිතුවද මනස ඉක්මවා යෑමට නොහැකි ගැටලුවක් තියෙනවා. මනසින් මනස ගැන කොතරම් සිතුවත් මනස ඉක්මවා යා නොහැකි ගැටලුවක් තියෙනවා. එකට හේතුව තමයි ඉනිමගක නැගෙන්නට පුළුවන් ඉනිමගේ අවසාන පඩිය දක්වා පමණයි. ඉනිමග ඉක්මවා යා හැකිද? ඉනිමග ඉක්මවා යන්නට නම් ඉනිමගට බාහිරෙන් වෙන දෙයක් අපි බලයක් බවට පත් කරගන්නම වෙනවා. ඉනිමග තරණයක්. ඒ වාගේම මනසේ කොච්චර හොඳ අදහසක් සංකල්පයක් ගත්තත් ඒ මනසේම සත්‍යයක් මිස මනසින් එහා පවතින තත්ත්වයක් නෙවෙයි. මනසේ තත්ත්වයක් කියලා එය හඳුනාගන්නේ එය සංවේදී එය අපිට දැනෙනවා. මානසික තත්ත්වයක් නොවේ කියලා එය හඳුනාගන්නේ එය අපට සංවේදී නෑ. එය අපිට සම්බන්ධතාවයක් පවත්වන්නේ නෑ. ඒ නිසා ලෝක දෙකක්. ඒ ලෝකයේ ගැන මේ ලෝකයේ ඉඳගෙන හිතන්නත් බෑ. මේ ලෝකයේ ගැන ඒ ලෝකයේ ඉඳගෙන හිතන්නත් බෑ. සිතුම් පැතුම් දැනුම් කිරුම් මැනුම් ඇත්තේ මේ ලෝකයේ. එහා ලෝකේ සිතුම් පැතුම් දැනුම් කිරුම් නැත. ඔබේ සිතට ඔබේ ඥාණයට යථා අවබෝධය විය යුතුයි. මා සතුව ඇති ආයුධ කට්ටලයෙන් මා සතිව ඇති ඉන්ද්‍රියන් වල ශක්තියෙන් දහමක් නිවන සොයා ගන්නට බෑ. සාමක් නිවනක් සාගන්ට බෑ. ගුවන් යානයකින් පුළුවන් ලෝකෙ වටේ ගමන් කරන්න. හැබැයි ලෝකෙ වටේ. හැබැයි ගුවන් යානයකට පුළුවන් විශ්වයේ කෙළවර හොයන්න. විශ්වයේ කෙළවරට යන්න බෑ. ඒ වගේ අපේ තියෙන මේ මානසික චින්තනය ගුවන් යානයක් වාගේ මේ ලෝක වටේම මේ ඉන්ද්‍රියන් පහ වටේම රට රටවල් වලට යනවා. ඒ චින්තනයේද විශ්වය ජය ගන්න බෑ. සමහර අය අහනවා මොනවද කරන්න ඕන. ඊළඟට අහනවා මොකුත් නොකර ඉන්නද ඕන. ආදිවාසීන් මේ සියලු දේවල් වලින්ම අහන්නේ මට ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රමවේදයක් ලබා දෙන්න කියන එක. ඉතින් මේ නිවන් මඟ දෙපයින් ගමන් කරන්න බැරි යානයකින් ගමන් කරන්න බැරි ප්‍රදේශයක පිහිටා තියෙන නිසා ඉන්ද්‍රිය සාපේක්ෂිතව සුජල අනුගතව ක්‍රියාදාමයකට පිනුතුන් ඇද දාන්න බෑ. එහෙම ඇද දැම්මොත් ඒ ක්‍රියාවලිය තුල තමන් සිරදී වාසය කරයි. මේ චිරියාවාදියට හෝ අකිරියාවාදියට හසුවන්නේ නැත. මේ දහම ක්‍රියාවාදියට හෝ අකිරියාවාදියට හසුවන්නේ එමනම් කල්පනා කළ යුතුයි ස්වාමීන් වහන්සේගෙන් අපි ක්‍රියාවක් ඉල්ල ගන්නවද? හරි දෙයක් භාවනාවක් ඉල්ල ගන්නවද? එහෙම නැත්නම් අක්‍රියාවක් අපි ඉල්ල ගන්නවද? අක්‍රියාව තුලත් ක්‍රියාව තුලත් සංසාරය පවතිනවා. සරි සරිම කියන එක පවතින. ලෝකය කියන එක පවතින. හැමදාමත් අපි පුරුදු වෙලා සිටින්නේ කර්මපතයක් හදාගෙන වැඩ කරන්න. කුසල කර්මයක කර්මපතය සැකසෙනවා, අකුසල කර්මයක කර්මපතය සැකසෙනවා. කුසල කර්මවල කුසල විපාක විඳිනවා, අකුසල කර්මවල අකුසල විපාක විඳිනවා. කර්ම අහෝසි කරන්න ඕන. කාද්‍යාත්මික සිද්ධිය නිවනට අධ්‍යාත්මිකව කර්ම අහෝසි කරන්නට ඕන. ඊළඟට යාට කියනවා යා ලෝකෝත්තර කුසල් එකතු කරන කෙනෙක් කියලා. ලෝකෝත්තර කුසලය. ලෝකෝත්තර කුසලය අසංකාරිකයි. අසංකාරිකයි කියන එකෙන් අදහස් වෙන්නේ එහි ආමිෂමය ගුණය නැත, එහි ඇත්තේ නිරාමිෂ ගුණය. ආමිෂය කියන්නේ දකින්න පුළුවන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සංවේදී වන යම් දෙයකට කියන්නේ ආමිෂය. ඉන්ද්‍රයන්ට සංවේදී නොවන විඳින්ට බැරි දෙයකට කියන්නේ නිරාමිසය. නිරාමිස සුවය. ලෝකයේ පිළිබඳව මන අවබෝධය ඇති කරගත් කල ලෝකයට ඇලීම කියන එක නැතිය. ලෝකය කියලා කිව්වහම බාහිර නෙමේ, මේ ඉන්ද්‍රයන් වලින් ඇතුළට උපාදාන වශයෙන් ගත්ත ලෝකය. දැන් ඔබට එකවර අපි මතක් කළොත් එහෙම මේ වතුර බෝතලේ තියෙන ආසාව නැති කරන්න. ඔබ මොකද ලබා දෙන උත්තරේ? මට මේ වතුර බෝතලේ ගැන ආසාවක් තිබ්බේ නෑ කියලා කියයි. එවැනි දේවල් අපි ඉවත් කරන්න අවශ්‍ය නැහැ. යම් ආශාවක් තියෙනවද, යම් පීඩනයක් තියෙනවද, ඒ පීඩනය දැනෙනවා තමන්ට. අන්නේ දැනෙන පීඩනය තමන් ඉවත් කරන්න. අපි තව නිදර්ශනයක් එකතු කරමු. පොඩි ළමයෙකුට බෝනික්කෙක් පිළිබඳව එයාට ආසාවක් තිබ්බේ නැහැ, එයා දැක්කෙත් නැහැ. මුල්ම වතාවට ඒ ළමයට බෝනික්කෙක් ගෙනල්ලා දෙනවා. එහෙම නැත්නම් සෙල්ලම් කාර් එකක් ගෙනල්ලා දෙනවා. හැබැයි කලින් බෝනික්කු පිළිබඳව දර්ශනයක්වත් කාර් එකක් පිළිබඳව ලස්සනක්වත් හැඩයක්වත් එයාට තිබ්බේ නැහැ. මේ සංසුන්ව මනස තිබ්බා. ඒ බෝනික්කව ලබා දීලා ඊට පස්සේ ළමයගෙන් හිත බැඳුනට පස්සේ බෝනික්කට හරි ඒ කාර් එකට හරි නැවතත් ගන්න උත්සාහ කරා. ඒ ඉස්සෙල්ලා ඇවිල්ලා ගියාට ඒ මාමා හරි නැන්ද හරි ඒ බබා ඒ බෝනික්කෙක් ගෙනාවද නැද්ද, ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් අපි බෝනික්කේ දීලා අපි ඊළඟට ආයි ඒ බෝනික්කව ඇදලා ගන්න උත්සාහ කරනවා. කයි අරගෙන ගෙදර ගෙනියන්න උත්සාහ කරනවා. අර ළමයා ඉඩ දෙද? ඒ ළමයා ඉඩ දෙන්නේ නැහැ ඒකට බැඳුනහම. ඊට පස්සේ ළමයා ඉඩ දෙන්න නොදෙන තැනින් අපි ඒක ඉල්ලගෙන හරි හොරෙන් හරි ගිනිච්චොත් එහෙම. ඒ ළමයා හැමදාම මොකද කියන්නේ? "හේ මාමා හොඳ නැහැ." "හේ නැන්ද හොඳ නැහැ" කියලා කියනවා. නොතිබිච්ච දෙයක් මනස තුල ඇති කළා, ඇති කරපු බලාපොරොත්තු බිඳුනා, බිනිච්ච තැන ඉඳලා මේ ළමයා ඒ මාමත් එක්ක තනහයි. එනන්නත් එක්ක තනහයි, යා හොඳ නැහැ. මෙන්න මේකයි අපේ මනසට උනේ. මනස මුකුත් හඳුනගෙන තිබුණේ නැහැ. නොකුත් දේවල් හඳුනගත්තා, හඳුනගත්ත දේවල් නැති වෙනකොට අපිට පීඩනයක් හට ගන්න ස්වභාවයක් අපේ තුළ පවතින. බාහිර ලෝකය නොවේ අවිද්‍යාව, මානසික ලෝකයයි. බාහිර ලෝකයේ අවිද්‍යාවක් නැහැ, ඒව ස්වභාව ධර්මය අනුව පවතින. ගහක අවිද්‍යාවක් නැහැ, මිරිඟුවේවත් අවිද්‍යාවක් නැහැ, වැස්සේ හුළඟේවත් අවිද්‍යාවක් නැහැ. ඒක ස්වභාවික දෙයක්. අවිද්‍යාව කියන එක පවතින්නේ මිනිස් සිතෙහි පමණයි. සතුන් ළඟත් තියෙනවා. මිනිස් සිතෙහි පමණයි මේ අවිද්‍යාව කියන එක පවතින්නේ. සබදාන වෙන කිසි තැනක අවිද්‍යාව කියලා පවතින. ස්වභාව ධර්මයෙන් තමන් වෙන්වීමට දරන උත්සාහය තමයි අවිද්‍යාව. පුතඤ්ජන යනුවෙන් අදහස් කරන්නේ දෙයයි. ලෝකයට අයිති තැනින් තමන් ගුලියක් කඩාගෙන වෙනම ලෝකයක් හදන්න උත්සාහ කරන. ඒ නිසාවෙන් අනවශ්‍ය මහන්සියක් අනවශ්‍ය වෙහෙසක් හැම විටම මනුෂ්‍යයා විසින් ලබනවා. දැන් මේ කතාව අසාගෙන ඉන්න කෙනෙක් ආයි අහන ප්‍රශ්නයක් තමයි, එහෙමනම් හඳුර අපි මොකක්ද කරන්න ඕනේ? කරන්න ඕන දේ තමයි මේ ක්‍රියාවේ තියෙන ආදීනවය, මේ මානසිකත්වයේ තුල තියෙන යථාර්ථය, ස්වභාවය හඳුනා ගන්නවා. ස්වභාවය හඳුනා ගන්න සැනින්ම අල්ලා නොගැනීම කියන එක ඉමේ හට ගන්නවා. ඒක තේරුණාද? දැන් උදාහරණයක් වශයෙන් කෑම පිඟාන නහයට කිට්ටු කරලා බලනවා. ඒකෙදී අපි අඳුන ගන්නවා ස්වභාවය, මේක ටිකක් දැන් පිළිම් වෙලා තමයි තියෙන්නේ, පිළිකුල් වෙලා තියෙන්නේ. ඒ මොහොතේම මොකද ඇති වෙන්නේ? ස්වභාවය අඳුන ගන්න සැනීම මොකද ඇති වෙන? ආහාරයට ගන්න ඕන කියලා එක මේසෙට ගෙනියනවද, කුණුබක්කෙට දානවද? කුණුබක්කෙට දානවා. එහෙනම් අතහැරීම කියන එක ඒක වහල දීලා යාට කිව්වනම් මේක අතහරින්න කියලා. එයා මේක අතහරින්න, එයා දන්නේ නැහැ මේක පිළින් වෙලාද නැද්ද කියලා. පිළින් වෙලා කියලා තේරෙනකොට එයා ඉබේම අතහැරීම කියන ක්‍රියාවක් කරනවා. ඒ නිසා අතහැරීම කියලා ක්‍රියාවක් කරන්න ඕනේ. ඒක ඉබේ සිද්ධ වෙයි. ඔබ කරන්න ඕන ස්වභාවය කියන එක අඳුනගන්න ඕනේ. ස්වභාවය තේරුම් ගන්නකොට ඉබේම අතහැරීම සිද්ධ වෙයි. තමන්ගේ මානසික තත්ත්වය, කායික තත්ත්වය පිළිබඳව ස්වභාවය අඳුනන්නේ නැති කෙනා මේ මමේ කියලා උදේ ඉඳලා නෑ වෙනකන් දුක් වෙනවා. මේ බාහිර ස්වභාවය පිළිබඳව දන්නේ නැති මිනිස්සු රටක් ගැන හිතනවා, පලාන් ගැන හිතනවා, නොයෙකුත් දේවල් අල්ලාගෙන ඒවා නිශ්චිත කරගන්න, නියම කරගන්න තමයි සමාස වෙනවා. දිවි පරදුවට තියෙනවා. ඒ මිනිස්සු දන්නේ අපි ළඟ මේ වැඩ කරන්නේ අවිද්‍යාවක් කියලා. ක්‍රියාවට එහා ගියපු දර්ශනය, ක්‍රියාවට එහා ගියපු දර්ශනය, ක්‍රියාව සමගම තමයි දර්ශනය බැඳිලා තියෙන්නේ. ලෞකික වශයෙන් බැලු කල සෑම දර්ශන මාර්ගයකම ක්‍රියාවට යා හැකි යන්නට පුළුවන්. ඒත් මේ ලෝකෝත්තර දර්ශන වේදයක් පමණයි ක්‍රියාවට ඒ ගමන් කරන්නට බෑ. ක්‍රියාවට ඒ දෙසට ළඟා වෙන්න බෑ. ඒකට හේතුව සංස්කාරක දැකීමක් නොවේ, අසංකාරික දැකීමක්. ඔබේ මනසින්, ඔබේ නුවණින් ඔබ නිතරම දැක දැක ඉන්නේ මොන දැකීමක්ද? සංස්කාරක දැකීම. භාවනාවල් සංස්කාරක කරගන්නවා, සංස්කාරක භාවනාවල් කරනවා. ඒකට කියනවා සමත භාවනා. නොයෙකුත් නොයෙකුත් දේවල් තම තමන් සංස්කාර කරගත් ආකාරයට ඒ අනුව සිතමින් පතමින් සංකල්පනා ගොඩ නගමින් සංස්කාරක ලෝකයේ සැරිසරනවා. සම්මත කරගත්ත ජයකරදුමක්, සම්මත කරගත්ත ඇලීම් ගැටීම් ටිකක්, තමම්ම ඇඳගත්ත නිර්මාණය කරගත්ත චිත්‍රයක්, ඒ චිත්‍රය නරඹමින්, ඒ චිත්‍රය පිළිබඳව කතා කරමින්, ජීවත් වෙනවා. ඒ චිත්‍රය අවබෝධ කරගත්තේ නැති වුණොත් ඒ චිත්‍රය සිදුවෙන දේ තමයි අපි අතහරින්නට කලින් ඒ දේ අපෙන් උදුරාගෙන යනවා. ඒ නිසා කිසිවක් ඔබ සතුව තියෙන දෙයක් උදුරාගෙන යන්නට ඉඩ නොතිබා අතහැර දමන්න. ස්වභාව ධර්මයට අයිති දේවල් ස්වභාව ධර්මයට අතහැර දමන්න. ඔබ කිසි විටක සොරෙකු නොවිය යුතුයි. තමන් ඒ නිදහසට තමන් ඉඩ දෙන්න ඕනේ. ඒ නිදහස තමන් පාලනය කරන්න උත්සාහ කරන්න හොඳ නැහැ. ඒ දියේ පවා ගොඩක් අය නිදි මැරෙන්නේ. ඒ දියක පාවෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අඟින් හරි ඒ ක්‍රමවේදයට අපි ඒ ගහගෙන යන ක්‍රමයට ඒ සුලියත් එක්ක හරි ඒ දියරලත් එක්ක අපි ගහගෙන යන්න ඉඩ හැරියෝ ඇත්තෙම අපි දියේ ගිලෙන්නේ. ඒක ඉඩ ඒක ඉඩහරි නැත්නම් අපේ මනස හරියට තවමත් බුරුල් වෙලා නැති කුණු යවන්න අමාරු. බුරුල් වෙලා නැති කුණු යවන්න අමාරු. ඒක ගලවන්න උත්සාහ කරනකොට හරි අමාරුයි. නිසා අපි හරියට අවබෝධයෙන් විදර්ශනාවෙන් අපේ මනස පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීලා තියෙනවා නම් ගැලවෙනවා එතන. බොහොම ඉක්මනින් බොහොම සරලව ගැලවෙනවා. හත්ති පල්ලේ තියෙන දම් ගොඩක් එහෙම නෙමෙයි. අපි වතුර ටිකක් දාලා තියන්න ඒකනේ. ටිකක් පෙඟෙන්න. ඊට පස්සේ ඒක ගලවන්න ලේසි. නමුත් හයි වෙලා තියෙන්නේ අපි ඒක ගලවන්න ගියාම ජරබර ගන්න සද්ද ඇහෙනවා. මේ හත්ති පල්ල වඩල යනකම් සූරන සිද්ධ වෙනවා. ඒ වගේ තමන් ඉස්සෙල්ලම බලන්න තමන් හිත කොහෙද බැඳලා තියෙන්නේ, කාටද මොකටද කුමකටද බැඳලා තියෙන්නේ කියලා. ඒක විදර්ශනා කරලා තමන් නිදහස් කරන්න ඕනේ. ඒකත් තියාගෙන කොච්චර නිදහස් වෙන්න උත්සාහ කළත් නිදහස් වෙන්න බෑ. අර බැඳීමත් එක්ක බෑ. බැඳීම් රහිතවම තමයි නිදහස් වෙන්න හැකියාව තියෙන්නේ. අවසානයේ බැඳලා තියෙන ඒ දේත් අපි ලිහිල් කරන්නට අත්හරින්නට අපිට හැකියාව තියෙනවා. අපි හිතමු ඔක්කොම අතහැරුණ ගොඩක් අයගේ ඔය තියෙන්නේ මම දුවට බැඳලා හිටියා, මම පුතාට බැඳලා හිටියා, ස්වාමියාට බැඳලා හිටියා කියලා කියන්නේ. එතකොට ඒ බැඳීමත් තියාගෙන ස්වාමියාත් එක්ක නිවන් දකින්න පුළුවන්. දරුවොත් එක්ක ඒ සංඥාවත් එක්ක යන්න බෑ. අපි ඒ සංඥාවත් අපේ මනසින් අත්හරින්න, මේ මනසින් අත්හරිනකොට අපිට හිතෙනවා ඒ සම්පූර්ණයෙන් එයා අයින් වෙනවා වගේ ස්වභාවයක් දැනෙනවා. ඒකට කැමති වෙන්නේ නැහැ. තදින් ඇලිච්ච දෙයක් පට්ටයක් අපි ගලවන්න ගියොත් එහෙම නේද? අපි මොන වෙර දාරෙන් මේක ගලවන්න සිද්ධ වෙනවා. ඔත් මේ ඇලීම් බැඳීම් කියන එක බුරුල් වෙලා තියෙන කෙනෙකුට ඒක තාම සරලයි. ඒ සමහර අයගේ වේවිලිම් හරි එහෙමතේ යම් පීඩන ස්වභාවයක් හරි හටගන්නේ යාතුල තවම පිඟුන්නේ නැති හරියට බුරුල්ලුන් නැති කෙලස් දාමයක් තියෙනවා. පැහුණු ගෙඩිය ගහේ ඉබේටමත් බිමට වැටෙනවා. ඉදිච්ච ගෙඩිය බිමට වැටෙනවා. නමුත් අර තාමත් ගහ තදින් අල්ලගෙන ඉන්නවා නම් අවබෝධයේ අඩුව යලේසින් බිමට වැටෙන්නේ. තමන් උනන්දුවෙන් ගැලවෙන්න උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. දැන් මෙහෙම ගැලවෙන්න ඕන අනිත් කොහොම ටිකක් හරින්නත් පුළුවන්. එකක් දෙකක් හරි, එක සංඥාවක් දෙකක් හරි තමන් අල්ලගෙන එහා පැත්තට යන්නයි මේ බලන්නේ. එවිට හැම මොහොතකදීම සිද්ධ වෙන්නේ මොකද්ද? සුදුසුකම් නැති වුණාම හැමදාම වීසා රිටර්න් වෙනවා. ඒ නිසා වීසා ඇප්ලයි කරනකොට රිටර්න් වෙන්නේ නැති වෙන්නේ ඇප්ලයි කරන දැනගන්නත් ඕනේ. සෙන්නනේ දොරගොඩ ළඟටම යනවා, ඔක්කොමත් කරනවා. ආයේ එක කාරණයක් නිසා රිටර්න් එකේ ඉන්නේ. ඉතින් මෙයා තැවෙනවා. ඇයි මට බැරි? මං ඔක්කොම සම්පූර්ණ කළා. මේවත් දුන්න මේ ඔක්කොමත් දීලා. එක කාරණයක් නිසා රිටර්න්. මොකද්ද ඉස්සෙල්ලා බලන්න ඕන මම හරියට රිටර්න් වෙන කාරණේ. හොඳ නැහැ. බලෙන් අතාරින්න යන්න හොඳ නැහැ. අර කිව්වේ ගඳ හරියට දැනනකොට, පිළුම් ගඳක් දැනනකොට ඒක අතහැරෙනවානේ. අවබෝධය ඇති වෙනකොට මේ ලෝකේ ඕනම දෙයක් ඕනම කෙනෙකුට අතහැරෙනවා. අවබෝධය කියන්නේ දැන් එහෙම කෙනෙක් ගැන අවබෝධය හරි මොනවා හරි නෙමෙයි, මේ යථාර්ථය කියන්නේ ඒක අසුබත්වයක් ගැන හිතලා එහෙම අතහරින්න ඕනේ කියන එක නෙමෙයි. තමාගේ ජීවිතය පිළිබඳව, ලෝකේ අන් අයගේ ජීවිත පිළිබඳව අපි කල්පනා කරන දීර්ඝ කාලීන බලාගෙන යනකොට මොකද්ද මේ? එක බස් හෝල්ඩ් එකක අපි සුළු මොහොතකට බස් එකක් යනකම් නගින්න හමු වෙච්ච පිරිස. එක්කෙනෙක් ඉන්නව කතරගමට යන්න, තව එක්කෙනෙක් ඉන්නව නුවරට යන්න, තව එක්කෙනෙක් ඉන්නව මාතරට යන්න. අපි එක මොහොතක මේ හමු වෙලා ඉන්න පිරිසක් අපි නෝ සුහදව කතා කර කර ඉන්නවා. ඇත්තේ පස් ප්‍රමාදයි එහෙම නැත්නම් රටගෙන මොනව හරි ආන්නේ සාකච්ඡාවක් තමයි මේ ජීවිතේ තියෙන්නේ. දැන් එකම සාමියා තමන්ගේ සාමියා වෙනවද, එකම දරුවෝ හැමදාම තමන්ගේ දරුවෝ වෙනවද කියලා මෙහෙම කල්පනා කරලා බලන්න මේ සංසාරේදී මොනතරම් ඇලීම් සහ අතහැරීම් රාශියක් සිදු වෙමින් පවතිනවා. ඒ පවතින සිත නිත්‍යයි කියලා ගන්න හොඳ නෑ. ඒ විදිහට පවතින සිත නිත්‍යයි කියලා ඒක අල්ල ගන්න හොඳ නෑ. මේ සිත මේ විදිහටම නිත්‍ය වශයෙන් පවතින්නේ නෑ. දැන් මට පේන්නේ එක දෙයක් තමයි, ඔක්කොම ටික අතහැරලා පොඩි හෑන්ඩ් බෑග් එකක් වැනි දෙයක් ඔබතුමී අරන් යන්න හදන්නේ. දැන් පිළිගන්නවනේ. ඔය හෑන්ඩ් බෑග් එක ගෙනියන්න දෙන්නේ නෑ. පොඩි දෙයක් ඉතින් හිතෙනවා මේ තර්කත් කරන ඇයි මම මෙච්චර අතහැරලා මේක විතරක් මට ගෙනියන්න බැරි, මේක ඇතුලේ තියෙන්නේ මගේ පොඩි පොඩි දේවල් ටිකනේ, මේ රූපලාවන්‍ය බඩු ටිකනේ කියලා නේද? ඒ නමුත් කියනවා ඒක ගෙනියන්න දෙන්න බෑ කියලා. එහෙමනම් ඒ ටික පිළිබඳව අර තමන් සාධාරණ විනිශ්චයකටපත් වෙන්න ඕන. ඒ ටිකත් අතහැරලා මට යන්න හිත හදාගන්න සිද්ධ වෙනවා. මොනෝද ඒ දෙලි? ඈ? ඒ දෙලිම තමයි තියෙන්නේ. ඔබ කිව්වා ඒක හරියටම හරි. මොකද හේතුව මටත් ඒකම තමයි දැනුනේ. හස්බන්ඩ්ත් එක්ක නිකන් හිටින්න හදනවා. එහෙම නැත්නම් දරුවොත් එක්ක ඒකම දේ අනිවාර්යෙන් බලන්න. කොච්චර හොඳ නෝන කියලාද? නිවන් දකින්න හැදුවත් හස්බන්ඩ් එක තමයි නිවන් දකින්න බලන්නේ. ඒකෝට හිතන්න මේ හස්බන්ඩ් වෙනම නිවන් දකිනවා. මම වෙනම නිවන් දකිනවා. ඒ දරුවෝ වෙන වෙනම නිවන් දකිනවා. මම වෙනම නිවන් දකිනවා. දැන් මොහොතක් කාලේ ඒ විදාවට විදර්ශනා කරා. දැන් මගේ ජීවිතේ කොයි වස් තරාතිරමකදීද මෙයා මට හමු වුනේ? එදා ඉඳලා නෙමෙයි බැඳීම හටගත්තේ. ඊට පස්සේ ජීවිත කාලය මේක තව කොච්චර දුරටද යන්නේ? එක්කෝ එයාගෙන් මං වෙනවා, එහෙම නැත්නම් මගෙන් එයාව මට වඩා කලින් වෙන් වෙලා යනවා. ඒක දැන් දැක්කනේ. දැන් මෙතුමිය ලොකු එහෙම වයිබ්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඇයි ඒ? පෙඟිලා නෑ අර ගලවන්න හරි අමාරු ඇලිච්ච දෙයක් අරගෙන මෙයා නික්මෙන්නයි බලන්නේ. ඒසා වහාම අපි ආ විදර්ශනා කරන්න ඕන අර බැඳීම ගැන. විමසා දකින්න ඕන මට මේ බැඳීම මොනතරම් යථාර්ථවාදීද, සත්‍යවාදීද? මේ බැඳීම යාට හිත කරද, මට හිත කරද? මේක කොච්චර කාලයක්ද මේක පවතින්නේ? මේ බැඳීම තුල වෛරය තියනවද? මේ බැඳීම තුල ලෝභය තියනවද? ද්වේෂය තියනවද? අවිද්‍යාව තියනවද කියලා බලන්න. බැලුවට පස්සේ අපි තීරුම් කරගන්නවා කෙනෙකුට බැඳෙනවට වඩා හොඳයි නොබැඳෙන එක. කෙනෙකුට බැඳෙනවට වඩා හොඳයි නොබැඳෙන එක. ඒ නොබැඳීම තුල හටගන්නා වූ දයාවේ කරුණාවේ ගුණය අර බැඳීමේ හටගන්නා වූ දයාවේ කරුණාවේ ගුණයට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ බැඳීමේ තියෙන දයාවේ කරුණාවේ ගුණය පුතජන භාවයත් එක්ක, ලෝභ ද්වේෂ මෝහ මාන ඉර්ෂ්‍යාත් එක්ක පවතින දෙයක්. මෙවැනි අවස්ථාවන් වලදී ඒ තේරුම් කරගත්තොත් එහෙම තමන්ට මේ නිවන් දකින්න බැරි, මේ තමන් නිසායි කියලා අනිත් දෙවෙනි පාර්ශවයේ විසින් අනිත් කෙනාගේ හිත ගැඩුවනම් හරි. හිත ගැඩුවන ගෑහෙමින් කරේ නිවන් දැක. දැන් බුදුහාමුදුරන්ට බැඳිලා හිටපු වක්කලීට මොකද කරේ? බුදුරජාණන් වහන්සේ හිත ගැඩුවා යාගේ. නේද? හිත ගැඩුවට පස්සේ මොකද වෙන්නේ? හරි, යාට තියෙන බැඳීම නැතුව ගිහිල්ලා මේ සැරේ මටම මම පිහිට විතරයි කියලා තේරුම් අරගෙන ධර්මයේ තේරුම් ගත්තා. එක්ක ස්වභාවයෙන් හිත කැඩෙන්න ඕනේ. එහෙම නැත්නම් දැනගෙන හරි අර විදිහට අවබෝධය ඇති කෙනෙක් නම් අනිත් කෙනාගේ හිත කඩනවා. ඒ මන්ටමට එයාට අවබෝධය සලසා ගන්න. එහෙම නැත්නම් තමන් නුවණින් විදර්ශනා කරලා තේරුම් අරගෙන අත්හැරීම සිදු කරනවා. අර ඔක්කෝම බන්ධනවලට වඩා ටිකක් තදින් හිත වෙලාගත් දෙයක් ඒක. ඒ නිසා ගලවන ටිකක් වැඩිපුර විදර්ශනා කරන්නට, වැඩිපුර ධර්මයේ දෙන්නට සිද්ධ වෙනවා. අර කොච්චර අපි උත්සාහ කළත් අපි අමතක කරන්න හොඳ නෑ. කිසි විටක අර පොඩි දේ හරි අපිට රැගෙන නම් යන්න බෑ. නිවන් පුරේට එක දරුවෙක් හරි අරන් එන්නද පුළුවන්ද කියලා බැලුවාම ඒත් බෑ. මම කියන ස්වභාවයක් බෑ. ඉතින් ගොඩක් අයට මම කියන ස්වභාවයත් අත්හැර ගන්න පුළුවන්. බැරි අර මම කියන ස්වභාවයත් එක්ක බැඳිච්ච දෙයක් ඊළඟට අත්හැර ගන්න අපහසුතාවයක් තියෙනවා. තාවයක් තියෙනවා. අන්න ඒකටම තමයි මම කියලා කියන්නේ. යමක බැඳින ස්වභාවයක් තියෙනවද? එතන තියෙන්නේ මොකද? එතන තියෙන්නේ මම. යමක බැඳුණු ස්වභාවයක් තියෙනවද? යම් තැනක අත්හැරින්න බැරි. එතන තියෙන්නේ මම. ඉතින් මට මේ විදිහට දැනෙන විදිහට ඔබතුමියට ඒක නිකන් ප්‍රබල දැනීමක් හැටියට තියෙන දෙයක්. දැන් මේ වෙලාවේ වතුර දාලා පොගල මේක ඉවත් කරන්න බැරි ධර්මයට මට පේන පොඩි දේ වුණාද ඒක තදින් බැඳී පවතිනවා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව්. නමුත් ඒ පිළිබඳවම විදර්ශනා කරන්න, ඒ වැඳීම් පිළිබඳව විදර්ශනා කරන්න. විදර්ශනා කරන්න කියන්නේ ඒකේ ආරම්භය සහ අවසානය දකින්න. ඒ අතර මම කවුද කියලා තමන් දකින්න. ඊට පස්සේ හිත සැහැල්ලු වෙනවා, නිදහස් වෙනවා. එහෙම නැතුව කොච්චර ගලවන්න උත්සාහ කරත් ගැලවෙන්නේ නැහැ. ඔබතුමිය මෙහෙ යන්න උත්සාහ කරනවා. හරියට මම දකින්නේ මෙහෙ වාහනය පිටිපස්සෙන් අල්ලලා ගහක බැඳලා තියෙනවා. වාහනේ ඉස්සරහට එන්ජින් පන ගන්නවලා රේස් කරලා එයා යන්න බෑ. මොකද වෙන්නේ? රෝද එක දැන කැරගෙන වාහනේ උඩ පයින් විවිධ ගන්න යන්න බෑ. මම යන්න උත්සාහ කරනවා පිටිපැත්තේ කවුරුත් කල්ලා බැඳලා ගහක තියෙනවා. Taman මොනතරම් රෙඩි වුණත් අර බැඳීම ලෙහෙන්නේ නැතුව යන්නේ. ඒ බැඳීම පිටුපසින් එනවා. ඔය වගේ දේවල් ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට තිබුණා. ඒ අයටත් ඒකම තමයි. අර චිත්තහත් දත්ත කුමාරය කියලා ඒ කුමාරයෙක් කියලා ඒත් එහෙමයි. යා බිරිඳට තියෙන බැඳීම නිසා කාලයක් ඉන්නව මහාන වෙනවා. ආයි නිරුවැල්ල ගෙදර යනවා. හත් වතාවක් කාලයක් ඉන්නව එහෙම මේ අපේ රටෙත් ඉන්න කට්ටිය ඉන්න මට හැම වෙලා දෙනවා. ආයෙත් මම මහර වෙන්න ගියා. කාලයක් ගිහිල්ලා බිරිඳම මතක් වෙන පටන් ගත්තා. මම දිවුරුසල් ආයෙ ගෙදරම කියලා. ආ ඉතින් ඊට පස්සේ ඕම ගිහිල්ලා අවසානේ මේ යාට කොහොම හරි කලකිරීමක් එක්ක, හිත බිඳීමක් එක්ක, බැන වැදීමක් එක්ක යන් හිත බිඳිනවා. ඒ බින්දින්දි එද්දි එන ටිකට මෙච්චර කාලයක් ධර්මය අහලා තිබුණා. අනාගාමී ඵලයේ පිහිටලා ජේතවනාරාමයට ආව කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඇවිල්ලා මහණුණා, මහණුණාමයි ආයි ගියේ නැහැ කියලා කියනවා. ඒ වගේ යම් තැනක ඒ සිත ඇලිච්ච දෙයින් මුදවා ගන්නට උවමනා කරනවා. ඒක පිළිබඳව විදර්ශනා කරන්න, විදර්ශනා කළාම යාට හරි ලේසි. අවබෝධයේ තියෙන කෙනා සන්තෝෂයෙන් මේ නිවන් ධර්මයට පණිනවා. අවබෝධයේ නැති කෙනා ඒ දෙබිඩියාවේ ඉන්නවා. මේ පැත්තට එක පැත්තකින් අදිනවා, අනිත් පැත්තට තව පැත්තකින් නැමෙනවා. මේ තමන්ම විදර්ශනා කරගෙන තමන්ට නිසි අවස්ථාවක් හම්බ වෙයි. තමන්ගේ හිත ඒකිනුත් නිදහස් කරගෙන නිදහස් වෙන්න අන්නේ දාට උතුමියට මේ නිදහස ලැබේ. දැන් නම් ඒක මම හිතන්නේ දැන් සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියන. මොකද ඒක ටිකක් ගන්න වැඩි. පෙරලන්න පුළුවන් ගල් තියෙනවා, පෙරලන්න බැරි එක තියෙනවා. විශාල වැඩි වුණාම පෙරලන්න බැහැ. අපිට අතින් මෙහෙ උගලන්න පුළුවන් පැල තියෙනවා, අතින් උගලන්න බැරි ගස් තියෙනවා. ඒවත් ටිකක් ලොකු මේ කාලයත් එක්ක ඉහළන්න ඕන දේවල් තියෙනවා. ඒ නිසා ඒක ටිකක් තදර තියෙනවා. ඒක හැමින් විදර්ශනා කරලා අවබෝධ කරගන්න ඒ පිළිබඳවම කටයුතු කරන්න. එතකොට මුතු වෙන්න ඒකට ශක්තිය ලැබෙනවා. හොඳයි. මේ ලෝකේ තියෙන්නේ හැමදේම මම දකින්නේ කෙනෙක්ගෙන් නෙමෙයි, ස්වභාව ධර්මයෙන් සොරකම් කරගත්තු දේවල්. අපි ඔක්කොම ළඟ ඔබ ඔබ ඔක්කොමත් ස්වභාව ධර්මයේ හොරු මමත් ඒයින් හොරෙත් තමයි. අපි කවුරුත් ස්වභාව ධර්මයේ හොරකම් කරගත්ත අය නෙමෙයි. එදෙන්න උත්සාහ කරන අය නෙමෙයි. ඔබ තේරුම් අරගත්ත නම් ඔක අතහැරලා දැම්මම අපි ස්වභාව ධර්මයේ හොරෙක් බවට පත් වෙන්නේ නැහැ. අපි කෙනෙක්ගෙන් සොරකම් කර නොගත්තට අපි සියලු දෙනාම ස්වභාව ධර්මයේ හොරකම් කරගත්ත අය. ස්වභාව ධර්මයේ අත්පත් කරගන්නට අත්පත් කරගත්ත සහ අත්පත් කරගන්නට උත්සාහ කරන අය. මේ වගේ අය අතීතයේ හිටියද නැද්ද? අනුරාධපුර යුගයේ, පොළොන්නරුවේ හිටියද නැද්ද? ඒ විදිහටම අපි වගේම පිරිසක් හිටියා මේ ස්වභාව ධර්මයේ හොරකම් කරන්න. ඒ ඇත්තන්ට වැඩේ කෙරුණද? වැඩේ ඒගොල්ලන්ට කෙරුණද? බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටියේද නැද්ද? සිටියා. වැඩේ හරි ගියාද කක්කීට? අමතිවරු හිටියා, මහා මාත්‍යවරු හිටියා, රජවරු හිටියා. ඒගොල්ලොත් මේ ස්වභාව ධර්මයේ හොරකම් කරගන්න බැලුවා. හැම මිනිස්සෙක්ම තම තමන්ගේ ශක්ති ප්‍රමාණය මේ සබහා ධර්මයේ හොරකම් කරගන්න බැලුවා. වැඩේ කෙරුණද? කෙරුණේ නැහැ. අද ඉන්න අයට ඒ දේ කරන්න උත්සාහ කළාට කෙරේද? අනාගතයේත් මේ වගේම අපි වගේ සබහා ධර්මයේ හොරකම් කරන පරම්පරාවක් ඉන්නවා. ඒ පරම්පරාවටත් මේ සබහා ධර්මයේ හොරකම් කරන්න ලැබේද? අපි සරලව තැනින් පටන් ගමු. නියපොත්ත කියන තැනින්, හම ලේයට මස් දහර කියන තැනින්, කෙස් ගහ කියන තැනින් පටන් ගමු. හුස්ම ගන්නවයි කියන තැනින් පටන් ගමු. ඊට පස්සේ ඇහැට පේන, කනට ඇහෙන, නහයට දැනෙන, දිවට දැනෙන, ශරීරයට දැනෙන, මනසින් සංකල්පනා කරන මේ ඔක්කොම මොකද අපි කරන්නේ? අපි හොරකම් කරනවා. ඒ කියන්නේ මගේ කියලා හිතනවා, මේ මමේ කියලා හිතනවා, මේ මගේ අයිතියයි කියලා හිතනවා. ඇත්ත කාරණේ ඒකද? ඇත්ත කාරණේ වෙනෝයි. හොරකම් කරපු දේවල් හැමදේම බෙදලා දුන්නොත් මම කියලා නම් කරන්න ඔබට ලැබෙන්නේ කුමන ස්වරූපයක කුමන හැඩයකින් යුක්ත කුමන වටිනාකමකින් යුක්ත දෙයකට අනුකරණය කිරීම නෙමෙයි හොරකම් කිරීම ගැන කතා කරන්නේ. හුස්ම ගන්නවයි කියන එක හොරකම් කිරීමක් වෙන්නේ කොහොමද? මේ මගේ හුස්ම කියලා හිතුවොත් ඒක හොරකම් කිරීමක්. මේ මගේ හුස්ම කියලා. මේ ඉඩම හොරකම් කරනවා කියලා කියන්නේ මේ මගේ ඉඩම කියලා උපාදානය කරගන්න තැන හොරකම් කිරීම. මේ මගේ ශරීරය කියලා ගන්න තැන හොරකම් කිරීම. මේ මම දකින රූපය කියලා ගන්න තැන හොරකම් කිරීම. මේ මං මගේ මේ ශබ්දය කියලා මේ මගේ කන කියලා ගන්න තැන හොරකම් කිරීම. මේ මගේ අදහස කියලා ගන්න තැන සොරකම් කිරීම. මේ මම කියලා ගන්න තැන සොරකම් කිරීම. ඒ ස්වභාවයක් ලෙස අතහැරපු කෙනාට ඒ සියල්ලම සිද්ධ වෙනවා. නමුත් එයා සොරේ නෙමෙයි. හුස්ම ගන්නද? ඔව්, හිතල හොරකම් කළා, හිතන් නැතුව හොරකම් කළා. හොරකමට අහු වෙනවා. දැන් හිතලා නෙමෙයි, දැන් අපි හිතනවා ඒක අර පුරුද්දක් වුණාම ඒක හිතලා නෙමෙයි කියලා අපි හිතනවා. නමුත් ඒක හිතලා තමයි ඒක වෙන්නේ. ඒක අර කාලයක් තිස්සේ පැවතිච්ච නිසා ඒක අපි හිතනවා ඒක එහෙම නෑ, ඒක වරදක් නෑනේ කියලා. නමුත් ඒක යම් තැනකින් ආරම්භ වෙච්ච වරදක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව ඉබේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අපි පොඩි කාලේ මතක් කළා අර පොඩි ළමයාගේ සිද්ධිය. එයාට තිබුණේ නැහැ බෝනික්කෙක්ගේ කාර්යයක සංකල්පයක්. නමුත් එයා ගත්තට පස්සේ එයා හිතන මේ බෝනික්ක මගේ සතුව තියෙන්න ඕන. ඒක මට ස්වභාවයෙන්ම නේද මේ බෝනික්කට ආසාව ඇති වෙන්නේ, කාර්යයකට ආසාව ඇති වෙන්නේ කියලා එයා හිතන්න පුරුදු වෙනවා. නමුත් ඒක ස්වභාවයෙන් නෙමෙයි ඒක ඇති වෙන්නේ. ඒක ඇති වෙන්නේ මමත්වේ. අවිද්‍යාවෙන් ඒක ඇති වෙන්නේ. නැත්තම් අපි හිතනවා මේ අපේ මානසික ක්‍රියාවලිය ඒක ස්වභාවික දෙයක් කියලා. ඒක ස්වභාවික දෙයක් නෙමෙයි. ස්වභාවිකත්වයේ තියෙන්නේ රහතන් වහන්සේ ළඟ. ස්වභාවිකත්වයේ තියෙන්නේ බුදුවරු ළඟ. අපි සියලු දෙනාම ඒ අස්වාභාවික වෙන්නට හේතු කාරණා සියල්ල එකතු කරගන්නවා. අස්වාභාවික වෙන්නේ ස්වභාවික ධර්මයෙන් වෙන්ව ලෝකලොක් තරන්නට. ස්වභාව ධර්මයෙන් වෙන්ව මගේ කියලා ලෝකයක් හදාගන්නට අපි උත්සාහ කරන එක තමයි අපි කරලා තියෙන්නේ. තාප්ප ටික වටේට ගහගෙන ඒ මේ ඔක්කොම කරලා අපේ ලෝකේ අපි වෙනවම හදාගන්නයි උත්සාහ කරන්නේ. බාහිරින් වුණත් ඒකට කවන්නේ බාහිරින් හොරු වතුර වයින්වට. අධ්‍යාත්මිකව අපි නම් මේක තේරුම් කරගන්න ඕන. මේක මේ ලෝකයෙන් මට වෙන් කළ ලෝකයක් හදන්න පුළුවන්කම නෑ. දැන් අපි මේ ලෝකේ අවුරුදු කීයක් හදයිද? මගේ ලෝකේ කියලා. අවුරුදු 100කට මෙහා පැත්තේ අපි කවුරුත් මගේ ලෝකේ කියලා වැට ගහගෙන ඉන්නවා. ඒ තාප්ප අවුරුදු 100ක් මෙහා අනිවාර්යෙන් බිඳෙනවා. ඒක තේරුම් කරගන්න ඕන. මේ අවුරුදු 100කට සීමාවකට තියෙන මෙහා පැත්තේ තියෙන තාප්පයක් මේ මං ළඟ තියෙන බැඳීමක් මං මේ ළඟ තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ ඒක. තමන්ගේ ආත්මේ වට කරලා තමන් ගහගන්න තාප්පේ. තමන්ගේ ලෝකේ. මේ තාප්ප බිඳලා දාන්න ඕන අධ්‍යාත්මය. එවිට තේරෙයි මම මෙතෙක් කාලයක් එතකොට මම්මන් කියලා එකතු කරපු හැම දෙයක්ම දැන් මට නැති වෙනවා නේ කියලා. ඇත්ත தත්ත්වය අහිමි බව, අවිද්‍යා සහගත தත්ත්වය තමයි අයිතිකාරකමක් ඇති බව. එකයි ස්වභාවය. රහතන් වහන්සේ නමක් මෙහෙම ඉන්නෝ, මේ ඇස කනනාසය මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා, මේ අධ්‍යාත්මය මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා, මේ අධ්‍යාත්මික නිදහස් භාවය, අධ්‍යාත්මික මෘදු භාවය, පුදුම නිදහසක් අත්විඳමින් ඉන්නෝ. ඒ ඉන්ද්‍රියන් ටිකව පරිහරණය කරමින් තව එක්කෙනෙක් ඉන්නවා, මේ පැති පුතජන කෙනෙක්. මේ මගේ ආත්මය, මේ මගේ දේපල, මේ වගේ වස්තුව, මේ මගේ දරුවෝ, මේ මගේ සතුරෝ, මේ මගේ සිතුවිලි පද්ධතිය, මේ මගේ සංකල්ප කියලා මෙයා පොදියක් මල්ලක් කර තියාගෙන ඉන්නවා. කෙනෙක් ඉන්නවා ඒ සියල්ලම තියෙනවා අතහැරලා. ඒ රහතන් වහන්සේත් කලින් සිටුවරයෙක් වෙන්න පුළුවන්, රජ කෙනෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන් නේද? නමුත් දැන් ඒ කිසි සියල්ල අතහැරලා හරි ලස්සනට ඉන්නවා. මේ මෙයා මේක කර තියාගෙන ඉන්නවා. දැන් දෙන්න මේක තන ඉන්නේ. නමුත් අපිට අධ්‍යාත්මික අවබෝධයෙන් හඳුන ගන්නව නිසා පිටින් හඳුන ගන්න බැහැ. මෙයාගේ චංචල භාවයන් වෙනස්, මෙයාගේ කම්පන භාවයන් වෙනස්. දැන් අද තාක්ෂණයේ නූතන තාක්ෂණයේ තියෙනවා ඒවා සවිකල්ල වුණත් ඔන්න පරීක්ෂණයක් කරලා බැලුවාම නේද, රහතන් වහන්සේ ඒක විදිහකට පේනවා. පුතජන මනස තව විදිහක කම්පණය වෙන ස්වභාවය පේනවා. දැන් ඊළඟට දැන් නූතන තාක්ෂණයේ තියෙන හොරු හොරකම් කරකුවා එහෙම හොයන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ තාක්ෂණ වේදයෙන් කියා දෙන හොරකම් කරපු කෙනාගේ කම්පන තරංග කම්පියුටරේ එනම පෙන්වන, හොරකම් නොකරපු කෙනාගේ ඒ චිත්ත තරංග වැඩ කරන විදිය ඒගොල්ලෝ දැන් හොයාගෙන වද දීලා හිංසන කරලා නෙවෙයි මැෂින් වලින් එයා හොයාගන්නවා මෙයා මේකට සම්බන්ධද නැද්ද, මේක කළාද නැද්ද කියන එක. එවිට පැහැදිලි වෙනවා තමන්ගේ දැන් සොරගම කියන එක ඇතුලේ තියෙන දැන් එතන මතකයේනේ තියෙන්නේ, මතකයේ දෙන්නේ, මතකයේ තුල තමයි යා කම්පන වේගය වලට පත් වෙන්නේ. එහෙමනම් අපි අවිද්‍යා සහගත ලෙස මෙතන කම්පන වේගය උපාදාන කරලා තියෙනවා නම් ස්වභාව ධර්මයේ යම් යම් ප්‍රශ්න අපිට ඉදිරිපත් කරාදී ඒකේ කම්පන වේගය අර සොරකුගසේ කම්පණය වෙන්නට පටන් ගන්නවා. දැන් ඔය අපි හිතමු තමන්ගේ ශරීරය පිළිබඳව අර රූප නන්දා වගේ කෙනෙක් ඇලී ඉන්නවා නම් එයාගේ කෙස් ගහ හැලෙනකොට විශාල වශයෙන් එයා කම්පණයටපත් වෙනවා. සියදිවි හානි කරගන්න මට්ටමට ඒගොල්ලෝ සමහරලා කම්පණයටපත් වෙනවා. එහෙම නැත්නම් කෙස් ටික ඔක්කොම ගලවලා දාලා ඉවරලා මහන වෙන මට්ටමට කම්පණයටපත් වෙනවා. අපි අර කෙස් ගහක් ඉදලා දැකලත් ජීවිතේ කලකිරීමටපත් වුණා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේ මේ ස්වභාව ධර්මයේ අල්ලගෙන ඉන්න හැම කෙනෙකුටම යම් වේදනාකාරී පීඩාකාරී අත්දැකීමකට යම් දවසක මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ නිසා අපි තථාගතත්වයට ස්වභාවිකත්වයට අකමැත්තෙන් වුවද කැමැත්තෙන් වුවද පිවිසිය යුතුමයි. ස්වභාව ධර්මයේ විසින් ඔබ එතෙන්ට ඇද දමනවා දවසේ ඉන්න කලින් ඔබ ස්වභාව ධර්මයේ හමු වෙන්නට ඊට කලින් ගමන් කරන්න ඕන. මාර්යාට අයිති දේවල් මාර්යා පසුපස ඇවිල්ලා ඒවා උදුර ගන්නට කලින් අපි කලින්ම ගිහිල්ලා මුදලයි පොලියයි ගෙවලා ඉන්න ඕන. එයාට අයිති දේවල් ටික එයාට දෙන්න ඕන. බුදුහාමුදුරන් කාල මතක් කරේ කුලියට ගත්ත ඇඳුම් වගේ කියලා. අපි මේ හැමදේම කුලියට අරන් තියෙන්නේ. අපි කුලීකාරයෝ. අයිතිකාරයෝ නෙමෙයි. සංසාරෙත් මේ ජීවිතෙත් අපි කුලීකාරයෝ. දැන් මේකෙන් කිසි විටක අදහස් වෙන්නේ පැවැත්මට. කනබුණ අදින කල දින ඒකත් එක්ක මේක කිසි සම්බන්ධතාවයක් නැහැ. මේක ඥාන දර්ශනයක්. කන්න අදින කල දින මුදල් හදාලා එකතු කරන්ඩ හරි හම්බ කරන්න ඒකට මේක සම්බන්ධ කරගන්න එපා. ඒක සම්මුතියක්. සම්මුතිය තුලම දිය වෙනවා. එහෙන් ගත්ත මුදල් මේ පැත්තෙන් ආය අනිත් පැත්තට දිය වෙනවා. ඒක නිසිද්ධ වෙන්නේ. ඒක කාටවත් පරමාර්ථයක් කරගන්න බෑ. ඒක සම්මුතියක්. ඒක සම්මුති චක්‍රයක් තියෙන, ඒ චක්‍රේ සම්මුතියටම අදාළයි. මේ නිවන් මඟ තුලේදී ඒක තිබුණත් ඒක නැති වුණත් අපිට ඒක කිසිම වැදගත්කමක් නැහැ. ඒක සම්මුති චක්‍රයක් තියෙන, ඒක පරමාර්ථයක් කරන්න බෑ. ඒ නිසා සම්මුති සත්‍ය සම්මුතියට අහැර දාලා පරමාර්ථ සත්‍යෙහි අපි ඥානය පිහිටවා ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් කාටද අපි මම කියන්නේ? කාටද අපි මේ මගේ කියලා කියන්නේ? කියන්නේ දෙයක් තියෙනවා. දැන් මම කියලා අල්ලන එකද සහනශීලී මම කියලා ඔව් කෙනෙක් නැහැ කියන තැනට අතහරින එකද සහනශීලී අතහැරෙන එක අතහැරෙන එක තමයි සහනශීලී ඒක හරියට මේ වගේ දැන් ගියක් ඇතුලේදී ගින්නක් ඇවිලෙනවා කෙනෙකුට ඊට පස්සේ යා තේරුම් ගන්නවා මොකද්ද ගින්දර අඩු ප්‍රදේශයේ තියෙන දොරටුවේ ගින්දර ඇවිලෙන්නේ නැති පැත්තේ ජනේලකින් එයා එළියට පැනගන්නයි බලන්නේ එයාගේ ඇඟ පිච්චෙන එක වළක්ව ගන්න ප්‍රශ්නේකුත් එහෙම්ම තමයි ප්‍රශ්නයක් උදා වුණාට පස්සේ අපි බලනවා මේ ප්‍රශ්نين අපි අවම හානියක් වෙලා අවම පිච්චීමක් වෙලා පිච්චෙන්නේ නැතුව එහෙම නැත්නම් අපි කොතෙන්ට කොතනින් කොයි අනු මේ කොයි ක්‍රියා මාර්ගය අනුගමනය කළොත්ද අපිට විසඳුම ලැබෙන්නේ කියලා ආන්න ඒ වගේ ක්‍රියා කරන්න. ඒක ඒ මොහොතේදී තමයි තේරුම් ගන්නේ මම මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් මෙතන ප්‍රශ්නෙට උත්තර සැපීමෙන් මෙතන කාලයට ඉඩ දීමෙන් මෙතන දීර්ඝ කාලීන පිළිතුරු සපයා ගැනීම එහෙම නැත්නම් ඍජු පිළිතුරු මේට ලබා දීමින් මේ ප්‍රශ්නේ මෙතන අවබෝධය ලබා දීමින් විසදෙනවා කියලා එයා දකින්න ඕන නෝනේ. ඒ ආකාරයට තම ප්‍රශ්නෙකින් නිදහස් වෙන්න. හොඳයි හොඳයි. දැන් එහෙම වයිබ්‍රේට් තත්ත්වයක් ආපු අය සමහර අය ගොඩාක් එක වයිබ්‍රේට් වෙලා වෙලා ඒක සම්පූර්ණයෙන් නිදහස් වෙලා ගිහුව අය ඉන්නවා. අර කිව්ව වගේ සමහර අයගේ බැඳීම් හරි අසීරු විදියට තමයි තමගෙන් නිදහස් වෙලා යන්නේ. ඒ නිසා ඒ මරණයටත් සූදානම් වෙලා මැරෙන්නත් කැමති වෙලා නිවන් දකින්න යන මේ කෙනාට වයිබ්‍රේට් මොන ප්‍රශ්නද? බය වෙන්න ඕනේ මලක් කමක් නැහැ කියලා ඔබ ධර්මයේ යෙදෙන්න ධර්මයේ පිටන්න එක්කෝ අවසන් වෙනකොට එක්කෝ මැරිලා ඉඳී නැත්නම් ජීවත් වෙලා ඉඳී දෙකෙන් එකක් තියෙනවා. මොකක්ද කෙලෙස් කියලා දෙයක් නැහැ නැති කෙනාට තියෙන කෙනාට තියෙනවා. කෙලෙස් කියනකේ වචනේ තමන්ගේ විපතට හේතු කරන දෙයට කියන්නේ කෙලෙස්. කෙලෙසනවා කියන්නේ විපතට හේතු වෙන ඕනම දෙයක් කෙලෙස්. එතකොට නිවනින් බාහිරට කෙනෙක් වැටෙනවා කියන්නේ එයා සසර කෙලෙසෙනවා. ඒවට කියන්නේ ඕනම දෙයකට කෙලෙස්. තමන් විපතට භාජනය වෙන ඕනම දෙයක් කෙලෙස්. ස්වභාවිකද රාගයේ දේශය ලෝභයේ දේශය මොහේ මානේ මේ දේවල් එකක්ව ස්වභාවික නැහැ. ඒ ඔක්කෝම හදාගත්ත සංකල්ප. මමෙක් නැහැ කියන්නේ නැහැ මෙතන ඉන්නෝ මමෙක් හැමෝට. මේ මම නැති කරගන්නයි මේ උත්සාහ කරන්නේ. මලකඩ තියෙනවා මලකඩ නැති කරගන්නයි අපි උත්සාහ කරන්නේ. අනවබෝධයක් තියෙනවා අවබෝධයටපත් වෙන්න උත්සාහ කරගන්න. එතකොට අනවබෝධයේ දුරු කිරීමේ ප්‍රතිඵලය හැටියට අවබෝධය පහළ වුණාම එතන මමෙක් නැහැ. එතන මමෙක් නැති වුණාට මෙතන මමෙක් ඉන්නවා. ඒ කියන්නේ එංගලන්තේ ඉන්න කෙනාට සීතල වුණාට මෙහි ඉන්න කෙනාට රස්නේ. ඒ නිසා අපි හීටර්ස් දාලා නැතුව AC දාගෙන ඉන්නවා. එහෙ කට්ටිය AC මැෂින් ගලවලා එහෙ AC මැෂින් නැහැ නේ හීටර්ස් එකක් දාගෙන ඉන්නවා. නැත්තම් දෙකම සවි කර ගන්නවා. ඒකයි. දැන් මෙහෙට දවල් වුණාම තවත් පැත්තකට දැන් රාත්‍රියනේ. එහෙට රෑ වුණාට මෙහෙට දවල් මෙහෙ දවල් වුණාට එහෙ රෑ. එතකොට ආර්ය ශ්‍රාවකයාට මෙතන සත්වේ පුජ්‍යලෙක් නෑ, පුතජනයාට සත්වේ පුජ්‍යලෙක් ඉන්නවා. ඈ ඔව් තමන්ගේ වාහනේ හැදිර තමයි තමන්ට ගමන යන්න පුළුවන්. ත්‍රිවිලර් එකකින් ගියොත් 40ට 30ට 40ට වේගය ගන්න පුළුවන්. හොඳ කාර් එකක ජීප්නිය ගියොත් 100ට 120ට අරගෙන යන්න පුළුවන්. හොඳයි. අතහැරීමත් අතහරින්න. මේක දහමේ ආනන්ද හැඳුරන්ගෙන් විශේෂයෙන් ඇසෙන මේ හොඳ වචනයක් නේද? අතහැරීමත් අතහරින්න. මේක අචංචා හඳුරු බොහොම ලස්සනට කියලා තිබුණා. මම ඒ දේ අවබෝධයේ තියෙන නිසා මම ඒක අරගෙන ඔයත්ටත් කියනවා. අතහැරීමත් අතහරින්න. අතහැරීමත් අතහරින්න කියන එකේ අදහස් වෙන්නේ මේ සමස්ත මනෝ ක්‍රියාවලිය තුළ ඔබ පවත්වන කිසිදු දෙයකින් අතහැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තවත් අතහැරීමක් සමග තවත් බැඳීමක් බවට පරිවර්තනය වන නිසා. එක අතහැරීමක් තවත් බැඳීමක් බවට පරිවර්තනය වෙන නිසා තමයි ගොඩාක් වෙලාවට මේක අතහැරීමත් අත්හරින්න කියන කාරණේ මතක් කරන්නේ. එවිට එකකින් අදහස් වෙන්නේ මොකද්ද? තමන්ගේ සමස්ත මනෝ ක්‍රියාබද්ධතිය තුළම තියෙන්නේ එක අතහැරීමක තවත් බැඳීමක්. එතකොට එක අතහැරීමකින් තවත් බැඳීමකට යන එකද නිර්වාණය කියලා කියන්නේ. එහෙම නැත්නම් සෝවාණය කියලා කියන්නේ. සසරට බැඳුණු ගතිය නැති කරන එක තමයි නිර්වාණය කියලා කියන්නේ, සෝවාණය කියලා කියන්නේ. මොකද දැන් අපිට ඉස්සරහට යන්න ඕන කියලා දැන් සිරිපාදේ නගින කෙනෙකුට එයාට සීත ගඟුල දක්වා ගියත් එයාට තව උමනාවක් තියෙනව මනසේ, තව ඉස්සරහට මම යන්න ඕන කියලා. එහෙම තියෙනවද නැද්ද? තියෙනවනේ. එතනින් උඩට මම නගින්න ඕන කියලා උඩටම ගිහිල්ලා පත්නෙත් වන්දනා කරන උඩ පතුලට නැගලා ඊට පස්සේ එයාගේ සිතුවිලි වලට පහළ වෙනවද මම ඉස්සරහට යන්න ඕන කියලා තව උඩට? එහෙම අදහස් සංකල්ප පහළ වෙච්ච කෙනෙක් ඉන්නවද මෙතන? පතුලටම ගිහිල්ලා ත්‍රිවිධාදී පත්මෙතවත් ඔළුව ගැහුවට පස්සේ තවත් උඩ යන්න ඕන කියලා සිතුවිලි එනවද පහළ වෙනවද? නෑනේ, කවදාවත් පහළුන්නේ නෑ. අපිට හිතුවෙත් නෑ ආයෙ හිතන්නේ මොකද දෙදෙනිද පල්ලම් බහින්න ඕන කියලා. හිතන්නේ එදිනෙ උඩ යන්න ඕනේ. හැබැයි සීත ගඟුලේදී හිතුන්නේ නැද්ද? හිතුණා උඩට යන්න ඕනේ කියලා. ආහ්, ඔබ ඉහළටම ගියපු මොහොතේදී ඔබේ සිතෙන් වියකී යාවි තවත් ඉහළට යන්න ඕනේ, තවත් මම තේරුම් ගන්න ඕනේ කියන එක ඉබේම සිතෙන් අහෝසි වෙලා යාවි. එහෙම එකක් පහළ වෙන්නේ නැතුව තියේවි. ඔබ ඉහළටම ආවහම ඒ නිසා තාම ඉන්නේ සීත ගඟුල හරියි. ඒ නිසා තාම ඉහළට යන්න වෙනවා, තාම ඉහළට යන්න ඕන කියලා අදහස තියෙනවා. තාම අර පූර්වත්වයට පත්නෙට ඇවිල්ලා ඔළුව ගහන නැති කම නිසා. ඒ නිසා ඉතේ දක්වාම ධර්මය අසමින් පරිශ්‍රණය කරමින් යා යුතුයි. කෙළවරටම ගියහම ඒ සිතුවිලි මේව පහළ වෙන්නේ නැතුව තියේ කියලා අපි විශ්වාස කරමු. හොඳයි. අපේ මෑණන් වහන්සේ බොහෝ දුර බැහැර ගෙවාගෙන කැපවීමක් කරලා එන්නේ අදත් ආවේ මෙහෙ මඩ කලපුවේ ඉඳලද? හා, කුණ්ඩලාල ප්‍රදේශයේ ඉඳලා ඇවිත් තියෙනවා. හොඳ ප්‍රශ්නයක් මෑණන් වහන්සේ අහන්නේ. මේ සියලුම ක්‍රියාවන්ගෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ ඒ විඳීමක් නැතුව වාසය කරනවද කියලා. ඒකට ඔව් කියන උත්තරයක් ලබා දීලා ඒක තව පැහැදිලි කරන්න මම මුලින් කතා කරපු කතාවක තවදි කළා. තමන් විකුණපු වාහනේ කොළඹ යනවා, නුවර යනවා, කතරගම යනවා. ඒ වුණාට ඒක පිළිබඳව විඳීම්, ඒ පිළිබඳව අපිට සංවේදීතා නැහැ. නමුත් කාර්යක යනවා අපේ කියන අදහසක් එතන නෑ. අපි ගැන ඒකට ඒ ගැන පිළිබඳව සැලීමක් නෑ. ඒකෙන් අපි අදහස් වෙනවා දැන් ඒක අපෙන් නිදහස් වෙලා ඒක අත්මිදුණු දෙයක් කියලා. ආන්න ඒ වගේ අපිට ඒ ක්‍රියාවලියක් යමක් අල්ලගෙන ඉද්දී ඒකේ නිදහස් වීම තියෙන්නේ. නිදහස් වුණාට පස්සේ එහි ස්වභාවයක් මොන විදියට වෙනවද කියලාවත් එයා දන්නේ නැති තරමේ අතහැරීමක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඒ ක්‍රියාව තුළ මම නැහැ, මම ඒ ක්‍රියාව තුළ නැහැ කියන මට්ටමේදී අපි සම්පූර්ණයෙන්ම අපේ මනස සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඊට පස්සේ යම් ක්‍රියාවලියක් තියේද ඒක ලෝකෝත්තර අනුගත ක්‍රියාවලියක් බවට පරිවර්තනය වෙනවා. ඒ තුළ මම හෝ මගේ කියන විදීමක් එතනින් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක පාලනය කරන්න අඳුන ගන්න උත්සාහ කරන්න බෑ. දැන් පුතජන ඥානයකින් නිර්වාණ ලෝකෝත්තර ධර්මය අඳුන ගන්න බෑ. නිර්වාණ ධර්මය අපේ මේ පුතජන ඥානයෙන් පාලනය කරන්න මෙහෙයවන්න බෑ. ඒක ඥාන දර්ශනයක්. ඒ ඥාන දර්ශනයේ ඉගහැරියට පස්සේ ඥාන දර්ශනයේ ස්වභාවය තුලින්ම පාලනය වෙන ගතියක් ඇති වෙනවා. ධර්මයට පිවිසියාම ධර්මයේ තුලින් පාලනය වෙන ස්වභාවයක් ඇති වෙනවා. තමා ඉදිරිපත් වෙලා එහෙම පාලනය කරන ස්වභාවයක් නැහැ. ඒක නිරහතන් වහන්සේලාට හැමදේම හොඳයිනේ. පින්නපාතේ හම්බ වුණා. හොඳයි. පින්නපාතේ හම්බුනේ නැහැ. ඒත් හොඳයි. නරක දවසක් නැහැ. අපිටත් එහෙමනේ නේද? හැමදාම good morning නේ. bad morning එන්නේ නැහැ නේ. හැමදාම good morning නේ. ඒ good morning විතරක් නෙමෙයි මුළු දවසම සුභයි. නේද? good day කියලා ඉන්න පුළුවන්. ඒ ඉතින් ඒ වගේ වැරදස් අපිට හැමදේම හොඳ අතට පරිවර්තනය වෙනවා. මොකද හේතු ඒ තුල අර මාන්න දිට්ටි අවිද්‍යාවල් පවතින්නේ නැති නිසා. ඒ ක්‍රියාවලිය බෙදන්නේ නැහැ. මොනම විදියකින්වත් බෙදීමක් නැහැ. මොනම විදියකින්වත් හඳුනා ගැනීමක් නැහැ. සාමාන්‍ය අය වගේ මේ අර අපි අතහැරපු දේ ඒක ගලාගෙන යනවා. ඒ ගලාගෙන ගියාට ඒ තුල තමා කිසි වෙලාවක එළඹ ගැනීමක් නැති නිසා, එළඹ ගැනීමක් නැති දෙයින් අපිට පීඩාවක් පැමිණෙන්නේ නැහැ. ඒ නැති නිසා එයා ඒකාන්ත වශයෙන්ම සංසුන් බවට පත් වෙනවා, නිදහස් බවට පත් වෙනවා, මනසින් නිදහස් බවට පත් වෙනවා. මම දානි වැළඳුවා, මම ගමනක් ගියා කියන අදහසක් දැනෙන්නේ නැති මට්ටමක් ඇති වෙනවා. මට නැහැ, මට තියෙනවා, මට මිත්‍රෝ ඉන්නවා, සතුරෝ ඉන්නවා කියන කතාව මේක බාහිර දෙයක් විදිහට බැලුවොත් බලලා තේරුම් අරගෙන ඒක විසඳන්නත් පුළුවන්. නමුත් පරමාර්ථ වශයෙන් එවැනි දෙයක් තමන්ට නැති වගේ තමට ඒකට නොවැළීමක් ඒකේ හට ගන්නවා. මොකද තමන්ට අයිතියක් නැහැ මේ ලෝකයේ විනිශ්චය දෙන්න කියලා තේරුම් ගන්නවා. දැන් අපි මම නිතරම මේ උදාහරණය ගන්න එකයි වාහනයක් විකිණීම කියලා. තම වාහනයක් විකුණනට පස්සේ අපි ඒ වාහනේට එක එක විනිශ්චයන් ලබා දීමෙන් අපි වළකිනවා. ඒ වාහනේ සුදු පාට කරන්න, කළු පාට කරන්න, එහෙම නැත්නම් මේකට අලුතෙන් සීට් ගහන්න, මේක ලයිසන් කරන්න, මේක සර්විස් කරලාද කියලා අපි යාගෙන අහන්න යන්නෙත් නැහැ. යාට අන කරන්න යන්නෙත් නැහැ. ඇයි ඒ? අයිතියක් නැති බව හොඳින්ම වටහාගෙන තේරුම් ගන්නවා. එහෙමනම් මේ අධ්‍යාත්මික ලෝකයේ තුල, මේ ශාරීරික ලෝකයේ තුල, මේ සමස්ත ලෝකයේ තුල අයිතියක් නැති බව දැනගත්තට පස්සේ එයා කරන ප්‍රධාන ක්‍රියාපද්ධතිය මොකක්ද? විධානය කිරීමෙන්, අනගිරීමෙන්, යෝජනා කිරීමෙන් එයා වළකිනවා. වැළකිලා එයාගේ සහනය තුල එයා වාසය කරනවා. ස්වභාවයක් තුල මේක ගලාගෙන යනවා. එයා දැකලා ඕම සිනාසෙලා ඒ ස්වභාවය ඒක ඒ ලෙස පිළිගැනීමට අපි පුරුදු වෙන ස්වභාවයක් ඇති කර ගන්නවා. බාහිර දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ, අධ්‍යාත්මික දෙයක් තුලින් උදාහරණයක් අරගෙන අපේ අධ්‍යාත්මික අතහැරීමට උපකාරයක් කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා ඒ පිළිබඳව අපේක්ෂාවකින් තොරව බලා සිටීමේ, නිදහසේ බලා සිටීමේ හැකියාව. කොයි වගේද? අපි බලන්න ඔය අහස දිහා බලාගෙන ඉන්නකොට, අහස දිහා බලාගෙන ඉන්නකොට අපේක්ෂාවකින් තොරවයි බලා සිටීමේ. අපිට වලාකුළු මෙහෙවන්න බෑ. ඉරහඳ තාරකා මෙහෙවන්න බෑ. ඒ නිසා අපි අහස දිහා බලාගෙන සිටින්නේ අපේක්ෂාවකින් තොරවයි බලන් සිටින්නේ. හැබැයි වැස්ස බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් අපේක්ෂාවකින් යුතුව බලා ඉන්න ඉඩයි. සාමාන්‍ය විදිහට අපි ඒත් අපේක්ෂාවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. වැස්ස ලැබෙනීම හව ලැබුණොත් එපයි කියන්නත් බෑ, නොලැබුණනවා ගෙන්න ගන්න බෑ. අපේක්ෂාවෙන් ඇති පළකුත් නෑ එතන. අපේක්ෂාවකින් තොරව ඒ අතහැරීම තුළ මේ අපේක්ෂාව කියන එක, එහෙම නැත්නම් කැමැත්ත කියන එක, තමගේ විනිශ්චය කියන එක අතහැරලා යනවා. මේ යථාර්ථය තේරුම් ගත්තා. මොකන්ද මේ කියන්නේ? අධ්‍යාත්මය තුළ තියෙන මිරිඟුවක්, මායාවක්, අවිද්‍යාවක්, පෙන පිටක් වාගේ දෙයක්, හරසුන් වූ කෙසෙල් කඳක් වාගේ දෙයක්, මේක සිහිනයක්, මේක මැජික් එකක් වගේ දෙයක්. මේ තුළ මමෙක් හොයා ගන්නවත්, මගේ කියලා දෙයක් නම් කරන්නවත් පුළුවන් කමක් වන්නේ නැහැ. එතන තමන්ට සහනයක් ලැබෙනවද නැද්ද? ඒකාන්තයෙන් සහනයක් ලැබෙනවා. ඉතින් අන්නේ දැකීමෙන්, ඒ ඥාන දර්ශනයෙන් දකින්න, ඒ ඥාන දර්ශනයට අනුගත වෙන්න ඉති පුරුදු වුණාම අපේට සම්පූර්ණයෙන් සැහැල්ලුවෙනවා. අධ්‍යාත්මික යම් කිසි චින්තනයක් මගේ කියලා අල්ලගත්තාම ඒව ඉන්ද්‍රියන් අනුගත වෙනවා. ඉන්ද්‍රියන්ට අනුගත වෙලා ඉන්ද්‍රියන් වලින් ඒ සිද්ධාන්තය අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ මම සහ මාගේ කියන මේ දෙන්නම එකතු පහදු වෙලා එයාගේ ආත්මය බවට, එයාගේ නිත්‍යතාවයට, ඒ සමාජිකත්වය ඇති වෙනවා. මනසින් අතහැරපු දැන ඒක ඉන්ද්‍රිය අනුගත වෙන්නේ. අතහැරීමක් වශයෙන් බාහිර දේ දැක්කාම අතහැරීමක් වශයෙන් ඒක පෙන්නු කරනවා. තව එක් පිළිබඳව ගැටලු තියෙනවද? හා ඔව් ඔව් දැන් ඒක මෙහෙමයි වෙන්නේ. අපි අවදිය මදි වෙන අවස්ථාවන් වලදී පොඩි පොඩි දේවල් වලට තියෙන දැන් අපි කියන්නේ අපි වාහනයක උනත් දුර ගමනක් ගියාම අපි කියන්නේ සමහර තැන් වලදී අපි හැපෙන්න ගියා. ඕව අමාරුවෙන් බේරගත්තේ. ඒකට ඒ වෙන්නේ කොතනද? අපි සිහිය මදි වෙච්ච තැනකදී යම් අපහසුතාවයකට පත් වීමක් තෙන්ද වෙන්නේ. ඉතින් නමුත් අපි සිහිය හරියට උපදවාගෙන යනකොට හොඳ රියදුරෙන් බවට පත් වෙනවා. හොඳ රියදුරෙන් බවට පත් වෙනවා. මේ කල්පනා. ඒ නිසා තව තවත් ධර්මයේ තුල පුහුණු වීම ඇති කරගන්න තරමක තමයි හොඳ රියදුරක් නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් හොඳින් අවධානයෙන් හදේ පදවන තරමක තමයි හොඳ රියදුරක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා Taman හොඳ රියදුරෙක් වෙන්න හොඳට උපදේශය ධර්මයෙන් ලබා ගන්න, හොඳට තමන්ටම තේරෙනවා තමන්ගේ මනස පොතන තිබ්බහමද තමන් නිවිලා ඉන්නේ කියලා. ඒ නිසා නිවිච්ච තැනක තමන්ගේ මනස තියන්න කියන නිසා නෙමෙයි, තමන්ට තේරෙනවනේ මේ මෙතන හිටියාම නෙමෙයි. අපි වැස්සක් වහිනකොට නොතමින තැනක් වහගෙන යනවා. කවුරුත් කියන නිසාද අතන හොඳයි මෙතන හොඳයි කියලා නෑ. ඔබට තේරෙනවා, ගෑනියන්ට තේරෙනවා මම මෙතන තෙමෙන්නේ. ඒස තමන් තීරණය කරන්නේ තමන්ගේ දෙවෙන් නැති ගන්න. තමන් තීරණය කරන්නේ තමන්ගේ සුවතාව. ඒ නිසා තමන්ගේ ඥානය, දර්ශනය හරියට මෙහෙයවන්න පීඩා නොවිඳින අවස්ථාවකට, වේදනා නොවිඳින අවස්ථාවකට පමුණවා ගන්න. නැවතිට අපි පොඩි පැලක් හදාගෙන අපේක්ෂා කරන්න හොඳ නෑ. මාලිගාවක තියෙන ආරක්ෂාව සහ පහසුව. එතකොට අපි මේ පහසු මට තියෙන්නේ මේ ටික තාම මම මේ ටිකෙන් අපි මෙතෙන්ට යන්න ඕන. දැන් ඒ කියන්නේ බයිසිකලයක් අරන් පදින කාලේ එයා අර ලොකු කාර් එකක ජිප් එකක තියෙන වේගය හෝ පහසුකම බලාපොරොත්තු වුණාට කියන්න බෑ නේද? බයිසිකලේ යන ගමන් කියන්න පුළුවන් හඳුරන්නේ මම දැනට පැදගෙන යනවා. AC නෑ නේ මේක කියන්නේ නේද? එයාට දෙන්නේ නේද? එයාට AC කොහෙද? අර තියෙන නිකන් පැදගෙන ගමන යන විතරයි. තමයි අම්මගේ ප්‍රශ්නේ බාටපත් වෙන්නේ තමන් විවේකීව තමන්ගේ සිත නිදහස් කරගෙන ගියාම සිත වෙලෙ එකක්වත් එන්නේ නැතුව යනවා පොඩි වෙලාවකට ටික පැය කොච්චර කාලයක් තියෙනවද සිතුවිලි නැතුව? විනාඩි දෙකක් තුනක් වගේ පොඩි වෙලා දෙන්නේ. ඒ ටිකට මොකද කරන්න ඕන කියලා අහන්නේ නේ. ඒ ටිකටත් මොකක් හරි කරන්න ඕන. ඒක නැතුව ගෑනේ. ඒකනේ වැඩි. සිතුවිලි නැති වෙනව බොහොම අමාරුවෙන් ඔක්කොම නැති කරගන්නවා. කරගෙන සිතුවිලි විනාඩි දෙක තුනක් නැති වෙන නැති වුණාට පස්සේ ඒ ටිකට මම මොකද කරන්න ඕන? දැන් මේ අපි උත්සාහ කරන්නේ කිරීමෙන් නිදහස් වෙන්න. නොකර ඉන්නද නෙමෙයි කිරීමෙන් නිදහස් වෙන්න. ඔය වචන දෙක ගලපලා කසාය හදා ගන්න හරියට කිරීමෙන් නිදහස් වෙන්න. නොකර ඉන්නට නෙමෙයි. නොකර ඉන්නට නෙමෙයි කිරීමෙන් නිදහස් වෙන්න. ඔබට ඒක මැනෙන්න තේරෙනවද? ඔව්. තව එකක්. ඊළඟට පැහැදිලි කරන්න ඕන ඇඳිරි නීතිය දාන්න එපා ඔබේ මනසට. දැන් ළඟදි වැටුම් නැති හින්දා ඉච්චර ඇඳිරි නීතිය කියන්නේ මොකද්ද කියලා දැන් දන්නේ. ඔය 80 මේ 8 9 වගේ හිටියනම් එහෙම හොඳට ඇඳිරි නීතිය කියන එක අපි දන්නවා. ඇඳිරි නීතිය දාන්න එපා. ඔබේ මනසට ඇතිරි ඉන්ද්‍රි නීතිය දාන්නකෝ. මේ සිතුවිලි එපා, මේ අදහස් එපා, මේ සංකල්ප එපා, මේ උන්කුතෝ නැතුව අර සිතුවිලි නැතුව ඉන්න ඕනේ කියලා අවස්ථාව. සිතුවිලි සංකල්ප සියල්ල තිබුණා. පාරේ සියලුම මිනිස්සු ඒ මේ අත ප්‍රතවාහන වලින් ගමන් කරන්න ආවේ. ඒ එකක්වත් ඔබේ නොවේ නම්, ඒ එකක්වත් මම නොවේ නම් අපි ලස්සරට පාරේ සන්තෝෂයෙන් යනවා. අපි වාහනේ පදවමු. ඔබ ලෑස්ති වෙන්නේ පාරට ඇඳිරි නීතිය දාලා මගේ වාහනේ විතරක් කරන් යන්න. එහෙම නැත්නම් අර මේ ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් දෙකක් ඉස්සරහට දාලා නේද? දාලා පාර ක්ලියර් කරගෙන යන්නයි හදන්නේ. එහෙම කට්ටියක් ඉන්නවා. නමුත් ඒ විදිහට යන එක නෙමෙයි මේක බැනුනා යන්නේ. මම බන්නේ හැම මිනිසෙම බයිනවා. තමන් නීතියට ස්වභාවයට කවුරුත් යන පාරේ තමන් බොහොම සංසුන්ව පරිගමන් කරනකොට තමයි තමන්ට ඒක තේරෙන්නේ. අනිත් අය යන්නත් උන පාරේ මම යන්නත් උන පාරේ. ඒ නිසා තමන්ගේ සිතට ඇඳිරි නීතිය නොදගන්න. ඒ කියන්නේ අනිත් ඔක්කොම වාහන අතර ගල්ලා පාරවල් වහලා තමන්ගේ වාහනේ විතරක් යන එකට මම මේ කියන්නේ ඇඳිරි නීතිය කියලා. ඒ නිසා මනසට ඇඳිරි නීතිය දාන්න හදන්න එපා. දැන් ඔන්න බලන්න අපේ සිතේ වෛරය, ක්‍රෝධය, තරහවක් නැති කෙනෙක් අපි කෙනෙකුට මතක් කරනවා. යෝන් මහත්තයා මෙහෙමයි, මේ මිනිස්සයා හරි හොඳයි, අත මෙහෙම උදව් කළා කියලා කියන්න පුළුවන්. හැබැයි කෙනෙක්ගේ ඉස්සරහා ඉන්න කෙනාගේ හිතේ වෛරයක් ඒ මනුස්සයත් එක්ක තිබුණොත් එයා මොකද කියන්නේ? ඔය මනුස්සය ගැන කතා කරන්න එපා. ඉරණ දෙකියා. හැබැයි එවැනි දෙයක් නොතිබ්බනම් හිතේ කවුද ජෝම් මහත්තයා කියන්නේ? අර කඩේ මුදලාලි. ඒක කඩේ මුදලාලි. මම දැකලා නැහැ මනුස්සයව. තරහකුත් නැහැ, වෛරයකුත් නැහැ, මොකවත්. ඒ බොහොම සුවදශීලී භාවයක් ඇති. එහෙම නැත්නම් එයා දැනගෙන හිටියොත් වැඩිපුර ඔව් මටත් උදව් කළා කියන මේ මිනිස්සයා හරි හොඳ මිනිස්සයා. එහෙමනම් මේ කැමැත්ත, අකමැත්ත, ප්‍රතිවිරෝධතා, කම්පන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ උපාදානීය මට්ටමත් එක්ක කියලා ඔබට තේරෙනවද? ජෝ මහත් එක්ක ඔය මිනිස්සය ගැන කතා කරන්න ඕන. මට හරියන්නේ නැහැ. ඒ කියන්නේ සිතුවිලි කියන්නේ මට ඕනේ නැහැ. ඒ ගැන කතා කරන්න බෑ.
ඉතින් ඒ නිසා අපි ඇඳුරි නීතියෙන් එතනක් දාන්නේ. ඔයගෙන කතා කරන්න එපා. ඒ කියන්නේ ඇඳුරි නීතිය දැම්මා. ඒ නිසා ඔබේ නිවසෙත් ඇඳුරි නීතිය දාගන්න, ඔබේ මනසෙත් ඇඳුරි නීතිය දාන්න එපා. අවබෝධයෙන් සිටින්න. කම්පණය වෙන හැම අවස්ථාවක්ම ඔබට ඔබව හඳුනා ගැනීමට තියෙන හොඳ අවස්ථාවක්. ඔබ යමකට නොමැදී සිටිනවයි කියලා කියන්නේ ඒ ගැන කතා නොකර සිටිනවයි කියන එක නෙමෙයි. ඒ ගැන මෙනෙහි නොකර ඉන්නවයි කියන එක නෙමෙයි. මෙනෙහි කරන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්. හරියට සාධාරණ යුක්තිසහගතව යථාර්ථවාදීව තත්ත්වාකාරයි. නමුත් ලෝකේ තියෙන්නේ එහෙම නෙමෙයි. තත්ත්වාකාරය පිළිගන්න ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ලෝක සම්මත න්‍යාය, ඒකේ දුර්වලතාවයක් තියෙනවා. නමුත් ලෞතර බුදු කෙනෙකුට ළඟ අඟුලිමාලටත් මහාන වෙන්න පුළුවන්. ඒකයි වෙන කෙනෙක් නම් මහාන කරගන්නේ නැහැ අඟුලිමාල. මොකද හේතුව? මොන සාසනේතම කැලණක් ඒක කියලා කල්පනා කරනවා. නමුත් සත්‍යාකාරයට මුහුණ දෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැකීමක් කරන්නේ. දැන් අඟුලිමාල කෙනෙක් ගන්නවා, හැබැයි අඟුලිමාල කෙනෙක් හැටියට නෙමෙයි එයා ගන්නේ, අහිංසක කෙනෙක් හැටියට. අඟුලිමාලකම තිබුණේ අර මාලේ කඩුවේ තුල සහ චින්තනයේ. එහෙමනම් අපේ සිතේ තුල සිතුවිලි නැති කිරීම නෙමෙයි, යහපත් සිතුවිලි පවතින අවබෝධය තුළ. තරහ ගැනීමෙන් වළකිනවා නෙමෙයි, තරහ ගත්තට එයා තරහක් ගත්තත් ඒ තරහ ගන්නේ යහපත් දෙයක් වෙනුවෙන්, යහපත වෙනුවෙන්, ස්වභාවය වෙනුවෙන්, වේදනාවෙන් තොරව, පීඩාවෙන් තොරව. එනිසා නිරන්තරයෙන්ම තමන් කල්පනා කරන, තමන් පීඩාවකටපත් නොවන තැනක තමන්ගේ මනස රඳවා ගන්න ඕන. අන්නේ මනස කවදක හරි රැඳෙන්නේ ලෝකෝත්තරව. තමන් පීඩාවටපත් නොවන තැනක තමන්ගේ මනස රඳවා ගන්නට තමන් උත්සාහ කළොත් ඔබට පීඩාවටපත් නොවි ඉන්නට හරියටම පුළුවන්කම ලැබෙන්නේ ලෝකෝත්තරව. පමණයි, මෙහා කොතනකවත් බෑ. මොකද ලෞකික ලෝකය, පුතජන ලෝකයේ පිහිටා තිබෙන දුක මත හැම එකේම කෙලවර තියෙන්නේ මොකද්ද? සර්පයාගේ ඔළුව වාගේ තියෙන මොනවද? දුකද නැද්ද? හැම සැලදියාවකම, හැම සිතුවිල්ලකම, හැම ප්‍රාර්ථනාවකම දුක තියෙනවා. අවබෝධයෙන් පරිහරණය කළහම යාට දුකින් අත මිදෙන්නට පුළුවන්. දුකට පත්ම වෙන්නේ නොවී සිටින්නට පුළුවන්. ප්‍රශ්නේ වතුර ටිකක් අවබෝධයෙන් බොනකොට ඇල්ලතුර වගේ යා බොන එක නෑ. කොහොමද බොන්නේ? බොව එහෙම ඉන්නව නේවා. හැබැයි නොදැන ඇල්ලවතුර වගේ රස්නේ වතුර ටිකක් බොන්න ගියෝ, එයා කටපුච්ච ගන්නවා. ඒ නිසා ලෝකයේ පිළිබඳව අවබෝධය ඇති වෙනකොටම ස්වභාවිකවම එයාගේ ක්‍රියාදාමී වෙනසක් සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. පිළිම වෙලා කියලා එක අඳුන ගන්නකොට ස්වභාවයෙන්ම එයා තුළ ඒක ක්‍රියාත්මක වෙලා ඉවරයි. ඒක විසි කරන්න ඕන කියලා. මේක රස්නේ උණු වතුරක් කියලා තේරුම් ගත්ත සැනින්ම මේක නිවල බොන්න ඕන, හිමින් බොන්න ඕන කියලා එයාගේ ක්‍රියාදාමය මොලේ ආරම්භ කළ ඉවරයි අවබෝධය තුළම. ඒ නිසා මුකුත්ම නොකර ඉන්න ස්වභාවයක් මනසටත් ආවම ආයිත් දැන් මම මොකද්ද කරන්න ඕන කියලා හිතන්න එපා. ක්‍රියාවක පැටලිලා දුක් විඳින තැනදී මේ දේවල් වලින් මම නිදහස් වෙන්න ඕන කොහොමද කියලා කල්පනා කරන්න, නිදහසටපත් වුණාට පස්සේ එතන ඉඳගෙන ආයෙ මම මොනවද කරන්න ඕන කියලා කල්පනා කරන්න එපා. මේ නිදහස අපි තුල වැඩි කරගන්නයි තියෙන්නේ. ආයෙ නිදහසටත් තව පිළියමක් හොයන්න පුළුවන්කම නෑ ඒ නිදහස වැඩි කරගන්න. වැදෙන්නේ? ඔව් ඒ නිදහස වැඩි කරගන්න. හොඳයි.
මේ ධර්මයේ කන්ට්‍රෝල් කිරීමක් පාලනය කිරීමක් එකඟ කිරීමක් නැහැ. තියෙන් පෙන්නුම් කළ දෙන්නේ පාලනයේ දෝෂය, කන්ට්‍රෝල් කිරීමේ දෝෂය තමයි පෙන්නුම් කළ දෙන්නේ. ඔබට ඒක තේරුණාද? පාලනය කිරීමක් කන්ට්‍රෝල් කිරීමක් ධර්මයේ නැහැ. ධර්මයේ කියලා දෙන්නේ පාලනය කිරීමේ දෝෂය, කන්ට්‍රෝල් කිරීමේ දෝෂය තමයි පෙන්වලා දෙන්නේ.
මනස එකඟ කරන පිරිස ඉන්නවා, එකඟ කරගන්න උත්සාහ කරන පිරිස ඉන්නවා. ඒගොල්ලන්ට සෑහෙන තරහ යනවා. ඒකට හේතුව තමන්ගේ ඒකාග්‍රතාවය තව කෙනෙක් බිඳින නිසා. එකඟ කරගැනීමටත් එයාගේ මානසිකත්වය තුළ අනිත් සියලුම දේ මානසික ස්වභාවයන් එක්ක එයා තරහ වෙනවා. එයාගේ අර එකඟ කරන මානසිකත්වයත් එක්ක එයා පමණක් ඇලෙන්න බලනවා.
ඉලක්කයක් නැහැ. ඉලක්ක ගැනීමේ දෝෂය තුළ තමයි අපි අඳුනගන්නේ.
බාහිර කෙන නෙවෙයි මේ කතා කරන්නේ. අධ්‍යාත්මික නිර්වාණ ධාතුව පරිවර්තණයට උපකාර කරන අන්දම. බාහිරදී මිනිස්සුන්ට ඉලක්කයක් ඇතුව සම්මුති ගමනක් යා යුතු, ඉලක්කයක් නැතුව යන්න බෑ. නමුත් මේ නිවන් දකින ඉලක්කයක් නැතුව ඉලක්කයකින් තොරව ඉලක්කයන් තියෙන ඉන්ද්‍රිය ධර්මයන් වල තමයි ඉලක්කය තියෙන්නේ. පංච ඉන්ද්‍රියන් වල තමයි ඉලක්ක තියෙන්නේ. ඉලක්කයක් තියෙනවා පුජ්‍යලෙක් විසින් ගමනක් හෙට ගමන් කරන.
ආයි තවත් තැනක ඉලක්ක කරනවා, එයා ඒ ගමන ගමන් කරනවා. එතනින් ආයෙ තව තැනක ඉලක්ක කරනවා, එතනින් එහෙම එහෙම ගමන් කරනවා. ඒකට කියන සැරිසරන සංසාරය.
මේ මනුස්ස ආත්මේ ඉඳන් දිව්‍ය ලෝක ඉලක්ක කරාම දිව්‍ය ලෝකෙට යනවා. අපාය ඉලක්ක කරාම අපායට යනවා. පෙරේත ලෝකෙ ඉලක්ක කරාම පෙරේත ලෝකෙට.
නිර්වාණ ධර්මයටත් ඉලක්කයක් ඇති කරගන්න. ඒ ඉලක්කය තමයි ඉලක්කයක් නොගන්නා වූ අවස්ථාව.
දැන් ගොඩක් දෙනෙක් අර කියන්නේ මම කිසිවෙක් යම් කිසි කෙනෙක් මේ වගේ කෙනෙක් වෙමි කියලා නේද? මම වෛද්‍යවරයෙක් වෙමි, ඉංජිනේරුවරයෙක් වෙමි. ඒක හරි. ඒකට කවන්න එක සම්මුතියන්නේ. නමුත් කිසිවෙක් මේ ලෝකේ කියන්නේ නැහැලු මම කිසිවෙක් නොවෙමි, මම කිසිවෙක් නොවෙන්නටයි උත්සාහ කරන්නේ කියලා.
ඇයි එහෙම දෙයක්, එහෙම විශයක්, එහෙම සංකල්පයක් නැහැ. ඔබ බලන්න, ඔබ කිසිවෙක් නොවි සම්මුතියෙන් ඔබේ තනතුර තියේ, වගකීම තියේ. නමුත් ඔබ අධ්‍යාත්මය තුල, ඥාන දර්ශනය තුල ඔබ කිසිවෙක් නොවෙන්න එදාට බලන්න ඔබ මොනතරම් නිදහස්ත කියලා.
ප්‍රශ්න ගොඩාක් තැවීම් තියෙන කිසිවෙක් වෙන්න ගියාමනේ.
සම්මුතියෙන් කිසිවෙක් වෙන්න, අධ්‍යාත්මකයෙන් කිසිවෙක් නොවෙන්න. සම්මුතියෙන් කිසිවෙක් වෙන්න සිද්ධ වෙනවනේ නේද? තනතුරට අනුව එකෙන් අපිට වළකින්න බෑ. නමුත් අධ්‍යාත්මයෙන් ඔබ කිසිවෙක් නොවයි. දර්ශනයෙන් ඔබ කිසිවෙක් නොවෙන්නේ. කොච්චර දුරට කිසිවෙක් නොවෙනවයි කියන එක බරපතල වෙනවද කියනවා නම්, ඔබ ස්ත්‍රියක්ද නොවන්න, ඔබ පුරුෂයෙක්ද නොවන්න, ඔබ වෙනාන් කෙනෙක්ද නොවන්න, ඊට පස්සේ එතන ඉඳලා මොනවද කරන්න ඕන? එතෙන්ට ගිහිල්ලා තායි අහන්න එපා, මම එතන ඉඳලා දැන් මොකද කරන්න ඕන? ක්‍රියාවට තැනක් නැති වෙනවා. අපි හොඳින් ඥාන දර්ශනය අවදි කරගත්තොත්, අවබෝධය ඇති කරගත්තොත් ක්‍රියාවට ඉලහසර නැති වෙනවා. ක්‍රියාව පණින්නේ මෙතන නාඨාමිල පණින්නේ මෙතන බඩු තියෙනකොට ගෙනියන්නේ නේද? අපි බඩු ගොඩක් අරගෙන ගිහින් බස් එකෙන් බැස්සහම තමයි බඩු ගෙනියන ප්‍රවාහන කරන කට්ටිය ඇවිල්ලා අපි ගෙනියන අපි ගෙනියන්න කියලා ඒගොල්ලෝ ක්‍රියාදාමයට ලෑස්ති වෙනවා. හැබැයි අපි බඩු ගෙනින්නේ නැති වෙන බැස්ස දවසට කවුරුත් එන්නේ නැහැ. ඒ නිසා අපි මෙතන බඩු ගොඩ ගහගත්තාම තමයි ඒ ඔස්සේ ක්‍රියාවලිය වැඩ කරන්න පටන් ගන්න. මෙතන බාන්න නැත්තම් උදාහරණ තවත් කිව්වොත් එහෙම පිදුරු වගේ ගිනි ගන්න දෙයක් හරි මොනවා හරි දෙයක් නැත්තම් ගිනි ඇවිලෙනවා. ගිනි ඇවිලෙන්නේ නැහැ. ඇත් තියෙනකොට තමයි ඒක ගිනි ඇවිල්ලීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ධර්මයේ මෙනෙහි කරන්නයි ගැඹුරින් නුවණින් දකින්නටයි දේශනා කරන්න හිම නැතුව අහගෙන මතක තියාගෙන ගිහිල්ලා පිළිපදින්නට දෙයක් නැහැ. ඥාන දර්ශන යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දැකීමක් මිස පිළිපැදීමක් නැත. ඒක පාලනය කිරීමක් නැත. පුජ්‍යලයාට කළ හැක්කේ මෝඩකම් පමණයි. එහෙම කිව්වොමත් තේරෙයිද බලමු. පුජ්‍යලයාට කළ හැක්කේ මෝඩකම් පමණයි. පුජ්‍යලත්වයට මිනිස්සු ළඟ තියෙනනේ මම කියන පුජ්‍යලත්වේ, ඒ පුජ්‍යලත්වයට කළ හැක්කේ මෝඩකම් පමණයි. ඥානවන්තකමක් කරන්න බෑ. දැන් එහෙමනම් මොකද කරන්න ඕන? මෝඩය අතහැරලා දාන්න ඕන. කවුද මෝඩය? හරියට කියන්න බෑ. ලැජ්ජා වෙන්න කියන්නේ සන්තෝෂේ. ඒකට ලොකු ආත්ම ධෛර්යයක් තියෙන්න ඕන. සංසාරයෙන් මෙතෙන්ට ආවේ කවුරු නිසාද? මම නිසා. මමත්වේ නිසා තමයි සංසාරයෙන් මෙතෙන්ට ආවේ. දැන් අපි කරන්නේ මේ කලගුණ සැලකීමක්ද? නෑ, දැන් මේ අපි කරන්නේ දුන්නාතහපා ගෑමක්. සංසාරයෙන් අපිව හදාපු එක්කෙනා තේරෙහිව යෑම. අපිව මිනිසෙක් කරේ, පිරිමේ කරේ, ස්ත්‍රියක් කරේ මේ තත්ත්වයට පමණුනේ මේ සංසාරයේ තුමමත් වෙන්නේ. හැබැයි අපි ඒ බවත්වයට එරෙහි වෙන්න හේතුවක් තියෙනවා. එකක් තමයි ඒක පුජ්‍යලයේ සත්‍යෙක් හෝ මිනිසෙක් හෝ කෙනෙක් නෙමෙයි, මා තුළම හටගත්ත මගේම අවිද්‍යාව. ඒ නිසා එරෙහි වෙනවා. ඒක එකක්, එක තවන්ට අයිතියක් තියෙන, තව කෙනෙකුට එරෙහි වීමක් නෙමෙයි. අනික තමයි මේ මමත්වයේ විසින් ඒ ඇති කරගත්ත චින්තනය තුළ සමකල්හිම පවතින්නේ සිහින විතරයි යථාර්ථයක් නැති නිසා. ඒ නිසා ඒ සිහිනෙන් අවදි වෙන්න ඕන. ඒ සිහිනෙන් අවදි වෙන්න තව තවත් වෙරදරන්නේ ඒ සිහිනේ දුක් බරවන නිසා, පීඩා ඇති කරවන නිසා. ධර්මය නොදක හිටියොත් තිරිසං අපාය යන්න ඉඩයි, පෙරේත අපායට වැටෙන්න ඉඩයි, අවීචි මහ නරකයේ උපදින්නට ඉඩයි. ජීවත් වෙලා ඉදීම හද මණ්ඩලයේ ඒ අපාය සැකසෙනවා, ඒ දිව්‍ය ලෝක සැකසෙනවා, ඒ නිර්වාණය සැකසෙනවා. ඉතින් මේ අපි උත්සාහ කරන්නේ ඒ නිර්වාණය සකසා ගන්න ඒ හද මණ්ඩලයේ අපායවල දුරු කරන්න. කිසිවක් නොමැති අවස්ථාවට ඔබ කැමති වන්න. පැවිද්දාට තියෙන්නේ නත්ති සුඛය කියනවනේ. පැවිද්ද ආස කරනවා නැත කියන තැන වාසය කරන්න, නැත කියන තැන ජීවත් වෙන්න. සමුතින් ඉන්න පැලක් නිවහනක් ඕන. නමුත් අධ්‍යාත්මිකව අපි කොතනද ජීවත් වෙන්න ඕන? නැත කියන තැන. වාහන තියෙන්න ඕන, ඒ වුණාට ජීවත් වෙන්න ඕන නැත කියන තැන. සමහර අයට ඒව නැහැ, නමුත් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඇත කියන තැන. තිබුණත් අපි ජීවත් වෙන්න ඕන නැත කියන තැන. එද මාහරි උගතා, මාහරි ජගතා, සිතනා මිනිසා මෝඩයේ කියලා මොකද්ද ගීතේකුත් මම අහලා තියෙනවා. ඔය වල මතකයි. ඒ වාගේ ඇත කියලා හිතන තැන මොකද වෙන්නේ? හරි මෝඩකමක් එතන තියෙන්නේ. මේ ඔක්කොම තිබුණත් එක සම්මුතියේ පමණයි අධ්‍යාත්මික වර නැත කියන දර්ශනය නවදි වෙලා ඉන්නේ. ඒ නිසා නත්ති සුඛයට කැමති වෙන්න. අත්ති සුඛයේ පීඩාකාරී, නත්ති සුඛයේ සැනසෙවිදායකයි. දැන් බුදුරජාණන් වහන්සේට විශාල ආරාම ආදී ඒවා තිබුණා. නමුත් කොතරම් බුදුහාමුදුර වැඩ ඉන්නේ නැත කියන තැන. හතන් වහන්සේලාට මොකුත් දේවල් තිබුණා, තේ නැත කියන තැන වාසය කරා. අවබෝධයට පත් වුණාම අල්ලන්නේ නැහැ නෙමෙයි, අල්ලගන්න බැරි ගතියක් ඇති වෙනවා. ඒකට හේතු අල්ලගන්න බැරි ගතියක් ඇති වෙනවා. අල්ලන්න හැදුවට අල්ලගන්න බැරි ගතියක් ඇති වෙනවා. ඒකට හේතුව මම කියන සංඥාවක් මේක ඇතුලේ ජීවත් වෙන්නේ නැති නිසා. අල්ලලා කොහෙන්ද අරන් තියන්නේ? බැලුවහම අරන් තියන්න රඳවල තියන්න කබඩ් එකක්. ඕ මේක දාලා තියන්න සේප්ුවක් නැහැ. හදවර ඉතින් හිනා යනවා. පවතිනවා විතරයි. ඒ දරා ගන්නට පුළුවන් දෙයක් නැහැ. ස්වභාවය තුළ ස්වභාවිකව ජීවත් වෙනවා. ඔබ භෞතිකවාදී විදිහට පෙරල ගන්න එපා. ආධ්‍යාත්මිකව වෙනස් කරන්න ඕන දෙයක්. මේක භෞතිකව අතහැරීමක් නෙමේ, ආධ්‍යාත්මිකව අතහැරීමක්. ඒ ආධ්‍යාත්මික අතහැරීමක් කියලා කිව්වට අතහරින්නේ නැති තැනේ. අල්ලගන්නේ නැති තැනින් ජීවත් වෙනවා. ඔය යථාර්ථය මග හරින්න එපා. ගැඹුරින් විමර්ශනය කරන්න. ඒකට කියන්නේ විදර්ශනා කරනවා. විදර්ශනා ඥානය ඇති කරනවා. ඒ මෙනෙහි ගැඹුරින් මෙනෙහි කරන තැන, ගැඹුරින් අවබෝධ කරගන්න උත්සාහ කරන තැන තමන්ගේ හිතට විද්‍යාව උපදිනවා, ආලෝකය උපදිනවා, ඥානය උපදිනවා. අලුත් අලුත් දහමක් තමන්ට තේරෙන පටන් ගන්නවා. මම කියන සංඥාවක් අපි තුල එවකට ජීවත් වුණා. මා තුලත් ඒ මම කියන සංඥාව නිසා විඳපු දුක් පීඩා මේ මනස ඇතුලේ කොච්චර හරි තැවෙන ගතිය මහා පුදුමයි. ඒක දුරු වුණාට පස්සේ පිනුතුනේ ඒ නිසා ඇතිවන සැහැල්ලුව කියන්නේ යට හඳුන ගැනීම තියෙනව නැත්තේ නැහැ මේක හොඳ ප්‍රතිචාරයක් මේක නරක ප්‍රතිචාරයක් කියලා එක දැනෙනව එක වෙනස්කම් ගන්නව නමුත් අර මමත්වයේ කියන තැනට ඒක වදින්නේ නැති නිසා ඒක උරුදු බාහිර මොලේකට පමණක් සංඥාවක් වශයෙන් එන නිසා තමන්ට පුදුමාකාර සහනයක් ලැබෙනවා හොඳ හොඳ අදහසක් අපිට යාන වාහන අතාරින්න පුළුවන් ගෙවල් දරුවත් අතාරින්න පුළුවන් දරුවෝ කොහොමද අතාරින්නේ කියන ප්‍රශ්නය දැන් විසන්දර ජාතකයේ තමයි ලස්සන කතාන්දරය අපිට කියලා දෙන්නේ අවසානයේ මොකද වෙන්නේ ජූතක බමුණා හෙවත් මේ මාරයා ඇවිල්ලා මාර වෙස් වෙන මොකද ඉන්නේ ඔයත් මගේ ලෝකය ඔය දරුවොත් මටයි අයිති ඔය දෙන්න මට දන් දෙන්න අර කොහොමත් අතහැරලා ඉන්න බැනේගේ ප්‍රශ්නේ තාවා විසන්දර රජුරෝ කැරි ගිහිල්ලා ඉන්නවා දරුවෝ දෙන්න ඉන්නවා මටයි අයිති දැන් මරණාස හිතාගෙන ඉන්නෝ මටයි අයිති කියලා දරුවෝ නවුත් හරෙන් ඇවිල්ලා ජීවිතක බමුණා ඉල්ලනවා එහෙම නැත්තම් ස්වභාව ධර්මයේ මාය ඇවිල්ලා ඉන්නවා මොකද්ද කියන්නේ ඔබට නෙමෙයි උකයිදී මටයි එතකොට දරුවෝ මගේ කියලා හිතනකන් Tamanda තියෙන වෙසක් මොකද්ද මම අම්මා කියන වෙස ඒ වෙස් දාගෙන ඉන්නවා වෙස් තට්ටුව දාගෙන ඉන්නවා හැබැයි අපි මේ හිතෙන් දරුවොත් අත්හරින දන අම්මා කියන වෙස් කැළවිලා ගිහිල්ලා වෙස් අන්තර වෙනවා රජගේන වෙස තිබුණා. ඒක ගැලවුණා. හරේ තාම ගැලේට ගියාම එතන හිටියා මම තාත්තා කියන වෙස තිබුණා. ඒ වෙසත් ගැලවුණා. ඊට පස්සේ බිරිඳ ඉන්නවනම් තමන් ස්වාමියා කියන වෙස් තට්ටුව දිනනවා. ඒකත් එයාට දන් දෙන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. එයා ඒ වෙසත් ගැලවනවා. ඊට පස්සේ මොකද? වෙස් අන්තරස්ධාන වුණා. වෙස් අන්තර වුණා. ඒ සම්තර කෙනෙක් නොවෙන්නම් නිවන් දකින්න බෑ. ඒ දාම්සොඬ ජාතකෙත් ඒකම තමයි තියෙන්නේ. මේ කන්දෙන් පල්ලෙහාට පයින්නකොට තමයි බණපදේ ඇහෙන්නේ. අතහැරීම ඇති තැන තමයි මරණ බයද අතහරින තැන තමයි මරණ බයද ඉක්මවා යන තැන තමයි තමන් ධර්මයේ වැඩේ. ඒ නිසා මේ ධර්මයේ දැක්කයට කියන්න බලව මායයටවත් බය නැති මිනිහෙක් කියලා. ඒගොල්ල තමයි නියමම මේ නියම චණ්ඩි. චණ්ඩි බයයි. දැන් මගේ ඉස්සරහට ඇවිල්ලා දෙනවා චණ්ඩි දෙන්න තුන් දෙනෙක්. ඒ නිසා කියනවලු මං ආපු වේගය මගේ ළඟ නැහැ කියනවා. මාත් මොන දීලත් බල්ලා තියෙන කොහොමද චණ්ඩින්ගේ ප්‍රතිචාරය කියලා යනවා. කියන මං ගොළු වුණාලු. ඒක චණ්ඩී කිව්ව මට කතා කරගන්න බැරුව ගියාලු. ඔබ වහන්සේ ඉස්සරහ. මාරයට බයන්නේ. මාරගෙන් ගැලවෙන්නේ හැංගි ඉන්නේ. මාරගෙන් විතර නෙවෙයි පොලිසියනුත් හැංගි ඉන්නේ. දැන් මාරයට බය නැති. හිනාගලඟ තියෙන පුදුමාකාර අධ්‍යාත්මික බලයක්. ඒක හරියට ඉස්සරහට අරගෙන ගියාම ඕන කෙනෙක් සක්විති රජු නැගිටිනව පුතුවේ. ඒක තමයි ස්වභාවය. ඉන් දරුවන්ගෙන් ගැලවෙන්න උවමනාවක් නැහැ. ඇලෙන්න තුවේ. කොහොමද ඇලෙන්න තුවේ ඉන්නේ කියන්නේ මම කිව්වේ නැහැ සලකන්න එපා යුතුය අනිෂ්ට කරන්න එපා මොකද? මානසික අවිද්‍යා සහගතව ඇලීමක් ඇති කර ගැනීම වලකේ. දැන් මරියංගේ දරුව අනිවාර්යයෙන්ම අවුරුදු 20 30 පන්නපුවයිනේ. බැලඳලා දැන් මොකට ඇලෙනවද? දැන් ඒගොල්ලොන්ට පියාපත් ඇවිල්ලා ඒගොල්ලෝ කැමති විදිහට පිහාඹල ගිහිල්ලා අම්මා උතන ඇලිලා ඇඟිලි ගහන්න ගියොත් ඒගොල්ලෝ කියයි අම්මට අයිති නැති ඒවට ඇඟිලි ගහන්න නැතු ඉන්න කියලා. කියනවද නැද්ද? එක්කෝ ලේලිලා කියයි, එක්කෝ මුණු පුරාල මේ මේ බෑනලා කියයි. ඒ නිසා අයිති නැති ඒවට ඇලෙන්නේ නැතුවම ඉන්න. පොඩි කාලේ නම් අවුරුදු 18ක් 20ක් යනවා ඇල්ල හිටියත් කමන්නේ නැහැ. සම්මුතියෙන් හරි. දැන් ඇලෙන්න එපා. ඒගොල්ලන්ට ඇස් තියෙනවා, කන් තියෙනවා, නාසය තියෙනවා, හිතල මතල කටයුතු කරන්න පුළුවන්. අපි ජීවිතයේ ආවෙත් හරි හා වැරදීම් කියන දෙකෙන්ම ජීවිතේ ගොඩනගාගෙන. ඒගොල්ලොත් එහෙම තමයි. ඒගොල්ලොන්ට වැරදීමක් වෙන්නේ නැතුව හරියටම යවන්නේ කියලා බෑ. ජීවිතය කියලා කියන්නේ මේ කඳු පල්ලන්ටික බහගෙන යන එකටම තමයි. ඒක දැන් අතහැරලා දාන්න. අවස්ථාවක් ලැබුණොත් ඒ මොහොතේ තීවලට ඒක උත්තරයක් දුන්නොත් ඒක එතනින්ම ඉවරයි. ඒක පිළිගන්නව නම් පිළිගත්ත, නැත්නම් ඉවරයි. මමත් එහෙම සමහර අයට සමහර උත්තර දෙනවා දීලා ඒක ඇහුවත් නැතත් මගේ ඒක පීඩාවක් නෑ. සමහරලාට ඒක පිළිගන්නේ නැතුව ගිහිල්ලා ඒගොල්ලෝ පීඩා වෙනවා. පීඩා වෙනදලා පස්සේ කියනවා අපරාධේ අපි හාමුදුරු කිව්වෝ ඇහුුවේ නෑනේ, තේරුන්නේ නෑ ඒක තමයි. මම කොහෙවට කරන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ වුණත් එහෙමයි. බුදුහාමුදුරු කිව්ව දේ අහලා තේරුම් අරගෙන ඉගෙන කියන දේ අහන්න නැතුව කරන්න ගිහිල්ලා කරදෙච්ච කට්ටියත් හිටියා. ඒ වගේ ඉතින් ඒ සංඥාවක් තියෙන්නේ, අවිද්‍යාවක් තියෙන්නේ මගේ ශරීරයයි කියලා හිතලා, ඊළඟට මේක මගේ දරුවෝයි කියලා හිතලා, ඊළඟට මේක මගේ මනසයි කියලා හිතලා අර අවිද්‍යා සාගරේ කිවිදලා දුක් විඳිනවා. ඒ තුල නිවනක් නැහැ, තියෙන්නේ දැවීම් ටිකක්. ඔය ඇලීම් නිසා ඔබ මෑණියන් ඍතුරුවන්නේ ශෝකයම පමණයි. ඒ නිසා ශෝකයම කරපින්නා ගන්න අදහසක් නැත්තම් ඔය ටික වහාම මනසින් දුරු කරලා ඇලෙන්න ධර්මයේ. දැන් කොහේරි ඇලෙන්නත් එපා ධර්මයේ. දැන් බුදුරජාණන් වහන්සේත් ඇලෙනවා. කොහෙද? ධර්මයේ. රහතන් වහන්සේලා කොහෙද ඇලෙනවා? කිසිම දෙයක ඇලෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ධර්මයේ ඇලෙනවා. ධර්මයේ තුල අර අසංඛාරික අවේදිත සෝය ස්වභාවිකව ලැබුණාම ධම්ම පීති සුඛං සේති. එලෑ යා ධර්මයේ ප්‍රීතියටපත් වෙලා ධර්මයේ ආස්වාදනය යාට ලැබෙනවා. ඒ ආස්වාදනය වෙන තුනේ මේ ලෝකේ තියෙන හැම ආස්වාදනයකට වඩා ප්‍රබල ආස්වාදනයක්. දරුවෝ නිසා ඇති වෙන ආස්වාදනය තියෙනවා නේද? ස්වාමි භාර්යා නිසා ඇති වෙන ආස්වාදනයක් තියෙනවා. දේපල වස්තුව ධනෙ නිසා ඇති වෙන ආස්වාදනයක් තියෙනවා නේද මනසට? ඒ කුටුම වඩා හටගන්න ප්‍රබල ධර්මයේ ප්‍රීතියක් තමයි. ඒක තමයි අයිතිය. දැන් ධර්මයේ ප්‍රීතියත් හොඳ නැහැ කියලා එක අයින් කරන්න එපා. ධර්මයේ ප්‍රීතිය විඳින්න. ධර්මයේ ප්‍රීතිය විඳින්න බෑ. අවේදිත බව නේද? ඒ අවේදිත බව තමන්ගේ අයිතිය, තමන්ගේ දායාදය. ඒක ලබන්න. වැදින්නේ දරුවෝගේ බැඳීම් වලින් නිදහස් වෙන්න මේක ගැන අත්හරින්න එපා. ඒගොල්ලන්ට බැඳෙන්නේ නැතුව ඉන්නම නේද? බැඳෙන්නේ නැතුව ඉන්නම තමයි හිත නිදහස් වෙනවා. හොඳයි බොස්. අත්හරින්න එපා, නොබැඳී ඉන්න. එතකොට හරි. අත්හරින්න එපා, නොබැඳී ඉන්න. දැන් අපි හිතමු මේ බොටල් එක මෙතන තියනවා කියලා. මේක අත්හරිනවා කියන ක්‍රියාදාමයට යන්න ගියොත් එහෙනම් මේක මෙහෙම මෙහෙම ඈඩ් කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ නොමැදී ඉන්නවා කියන්නේ මේක ඈඩ් කරන්නේ නැහැ. එතකොට මේක ස්පර්ශ කරන්න නෑ. ඒක එතනම තියෙනවා. ඒ දරුවා කියන ස්වરૂපය එතනම තියෙනවා. තමන් මවක්කා තියෙක් ගේ අතර තියෙන ඒ දරුවා කියන ස්වභාවයේ ඒ ලක්ෂණ එහෙම තිබුණා. එහෙම තියෙද්දි ඒක අයින් කරන්න යන්න එපා. ඒක එහෙම තිබුණා. ඒක නොමැදී ඉන්නවා. තේරෙනවද? කාර්යක තියෙන කාර්යක තිබුණා. ඒක අයින් කරන්න එපා. ඒක ඔහොම තිබුණා. ඒකෙත් නැගලා යන්න. නමුත් නොමැදී ඉන්න. නොමැදී සිටීමමයි අතහැරීම. මෙලෙසු අතහැරීම කියලා දෙයක් නැහැ. නොමැදී සිටීම තමයි අතහැරීම. දැන් මගේ අද්දෙක මේ අතහැරලා නැති වෙන. ඇයි? නොමැදී සිටීම නිසා. දැන් මේ මල්ලගත්තා. හරි. ඊට පස්සේ තමයි අතහැරීමයි අරකයි මේක ඔක්කොම කතා කරන් තියෙන්නේ. නොමැදී සිටින තැන අතහැරීමේ කතාවක් අවශ්‍යම නැහැ. ඔය නිවන අවබෝධ වෙච්ච නැති ඒ සියලු දෙනාම හොයන්නේ නිවන කවුරු හැටියටද? තාම මම හැටියට. ඒක තමයි දෝෂය. ඒක තමයි දෝෂය. ඒක තමයි වැරද්ද. ඒ තමයි නොමග යෑම. මම කුසුමාවතී සෝමාවතී හැටියට හොයන්නේ නිවන. සෝමාවතී කුසුමාවතී කියන්නේ කවුද කියලා බලන්න ඕන. මම රත්නපාල සෝමපාල නේද රත්නවීර කියලා මොනවා හරි හිත කෙනා හැටියට තමයි බලන්නේ. මගේ නාමික කෙනා කවුද කියලා බලන්න ඕන. නමක් නැති පුජ්‍යලේක් වන් නමක් නැති කෙනෙක් කියන පුජ්‍යලේක් කියන නම පුජ්‍යලේකට අනිවාර්යෙන් නමක් තියෙන භාෂාව දුප්පත් නමුත් භාෂාවට වඩා යමක් ඉගෙන ගන්න නමක් නැති පුජ්‍යලේක් වන් මගෙන් අහුවොත් නම නමක් නැහැ ගමක් නැහැ රටක් නැහැ ජාතිය ජාතියක් නැහැ ආගම ආගමක් නැහැ මොකද රස්සාව රස්සාවක් නැහැ මොකද අනාගත බලාපොරොත්තු බලාපොරොත්තු නැහැ ඔබ කවුද කෙනෙක් නේ කිසිවෙක් නෑ. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේට ලැබුණ හොඳ නාමයක් අනන්ත ජින කියලා. අනන්ත ජින. අනන්තයද ජය ගන්නවා. මේ ලෝකේ ජය ගන්න අමාරු දේ තමයි අනන්තය. අනන්තයෙන් ජය ගන්නවා අනන්ත ජින. සීමාවක් දාලා තිබුණොත් ඒ සීමාව කොහොම හරි ජය ගන්න පුළුවන් නේ. දුවල 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 දුවල. එතකොට ඒක සීමාව ඒ ජයග්‍රහණය ලබනවා. අනන්තය කියන එක ජය ගන්නම බැරි දෙයක් නේ. ඒකට සීමාවක් නැහැ. අනන්තය කියන්නේ අසීමිතයි කියන එක. අසීමාන්තික බව ජය ගන්න කොට නමක් හම් වෙනවා අනන්ත ජින. ඔබත් අනන්ත ජින වෙන්න ඕන. මේ හැම එකම බුදුහාමුදුරන්ට විතරයි අපිට වළංගු නැහැ කියලා හිතන්න බෑ. ඔබත් අනන්ත ජින වෙන දවසට තමයි ඔබ ධර්මයට පත් වෙන්නේ. ඒ අවබෝධය ඇති වෙනකන් අනන්ත ජින. ඔබේ අධ්‍යාත්මය තුළ ඔබේ අන්තය තමයි ඔබ සැරිසරන අන්තයක. එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.